ඊළඟට එක් කතා 6 වෙනි වැඩසටහනට අපි ඔබ ආසාදරයෙන් පිළිගන්නවා. සුද්ධික වෙනසක් තියෙනවා නේ?
අද ඇත්තට වෙනසක් තියෙනවා. අපි රෙකෝඩ් කරන තැන වෙනස් කරා නේද?
මොනවාද බුද්ධික අලුත් නිවුස්?
වෙබ්සයිට් එක ගැන කියන්න දිරනේ, මොබයිල් සයිට් එක.
ඔව්, මොබයිල් සයිට් එකට ඇත්තටම ප්‍රචාර ගොඩක් හොඳට ලැබෙනවා. ඒ අතරම අපිට හොඳ සතුටුදායක ආරංචියක් කියන්න තියෙනවා. මොකද මොබිටෙල් සමාගමෙන් අපිට කතා කරලකෝ අර APN වල ප්‍රශ්නයක් අපි ඒගොල්ලන්ට කිව්වනේ, මේ වෙබ් APN එකේ වැඩ කරන්නේ නැහැ කියලා අපේ ටෙක් කතා නේද බුද්ධික? ඒකේ AI කතා කරලකෝවා, ඒකේ ඇත්තටම ගැටලුවක් තියෙන විදියක් නැහැ. AI ඒ ගැන හොයලා බැලුවා. මේ පොඩ්ඩක් එහෙම ගැටලුවක් කාට හරි තියෙනවා නම් ඒ බව ඒගොල්ලන්ට කියනවා. ඒගොල්ලෝ ඒක හොයලා බලන්න කියලා. ඒ ගැන ඇත්තටම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ඒගොල්ලන්ට නේද බුද්ධික?
ඔව්, ස්තුතිවන්ත වෙන අතරේම ඒක ගැන ගොඩක් සතුටු වෙන්න පුළුවන් නේ කාලින්.
ඔව්, සතුටු වෙන්න කියන්නේ ඇත්තටම මේ වගේ දයක්
මොබයිල් ඔපරේටර් කෙනෙක් විදිහට එහෙම කරා ඒක ගැන.
ඔව්, ඒක තමයි. ඒ ගැන අපි ඇත්තටම අපේ උපරිම සහයෝගයත් එයාට දෙන්න ඕනේ. මොකද මේ වගේ දෙයකට එහෙම කියපෙක. ඒක නිසා මේ කවුරු හරි වෙබ් කියන APN එක පාවිච්චි කරනවා නම් ඒ APN එකෙන් ඕගලන්ට අපේ ටෙක් කතා සවන් දෙන්න හැකියාවක් නැත්තම් කරුණාකරලා අපිට ඒ බව කියන්න. එතකොට අපි ඒත් එක සම්බන්ධ කරගෙන ඒ ගැටලු නිරාකරණය කරන්න බලන්න. හැබැයි එතකොට ඔබගේ දුරකථන මාදිලියයි වර්ගයයි අපිට කියලා එවුවනම් ගොඩක් ඒ සඳහා අපිට නේද බුද්ධික මේක හොයලා බලන්න.
සමහර අය අපිට ප්‍රශ්න යොමු කරලා දුන්නා ඒගොල්ලන්ගේ ෆෝන් එකේ යන්න බෑ කියලා නේද? චෙක් කතා කියන්නේ අපේ වැඩසටහනන් ලින්ක් එකට ගියාම invalid address කියලා එනවා
කියන්නේ. ඔව්, invalid address කියලා ඇත්තටම ගොඩක් වෙලාට එන්නේ ඒගොල්ලන්ගේ ෆෝන් එක mobile streaming support කරන්නේ නැති වුනහම. ඒක තමයි ලොකුම ගැටලුව. නැත්තම් ඇත්තටම වෙනත් browsers පාවිච්චි කරනවා වුණත් ඒ error එක එන්නේ නැහැ කියාවක් තියෙනවා.
එහෙනම් අද ප්‍රශ්න වලදී මොන්නේ?
ඔව්, ප්‍රශ්න ගොඩක් තියෙනවා නේද? මොකද බුද්ධිය පළවෙනි ප්‍රශ්නේ අපේ?
ඔව්, පළවෙනි ප්‍රශ්නේ අපිට අහලා තියෙන්නේ සඳුන් කියලා කෙනෙක්. එයා අහලා තිනවා හොඳම මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවය මොකක්ද කියලා. එයා ලැප්ටොප් එකක් පාවිච්චි කරන්න කියලා තියෙනවා. ඒ වගේම කොස්ට් එක කොහොම වෙයිද කියලා අහලා තිනවා. මොනවද ගලින් කියන්න තියෙන්නේ?
ඔව්, හොඳම කියලා කියන නම් අමාරුයි අපිට බ්‍රෝඩ්බෑන්ඩ් මොබයිල් වලට. මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් යන ඉතින් ඇත්තටම HSDPA පාවිච්චි කරන්න පුළුවන්. දැනට HSDPA දෙන ඇත්තටම සමාගම් තුනක් තියෙනවා. ඩයලොග් දෙනවා, මොබිටෙල් දෙනවා, එතකොට එයාටෙල් දෙනවා. මිල ගණන් එක එක විදිහට තියෙනවා. මොඩම් වල මිල ගණන් එක එක විදිහට තියෙනවා. පෞද්ගලිකව පාවිච්චිය මට නම් හොඳයි කියලා දැන්නලා තියෙනවා දැනට මොබිටෙල්. ඩයලොග් උත් ඇත්තටම ඒගොල්ලන්ගේ තිබ්බ ගොඩක් ගැටලු निराකරණය කරගත්තා කියලා මට කට්ටියෙන් දැනගන්න ලැබුණා ගොඩක් දේවල්. හැබැයි අන්ලිමිටඩ්ම පැකේජ් එකක් දැනට දෙන්නේ එයාටෙල් තමයි. ඒ කියන්නේ කිසිම ඕගලන්ට කිසිම බාධකයක් කිසිම ප්‍රමාණයක් නැතුව. හැබැයි ඉතින් එයාටෙල් පෞද්ගලිකව මම පාවිච්චි කරලා නැති නිසා ඒ ගැන මට කියන්න අමාරුයි. බුද්ධිකට මොන හරි කියන්න තියෙනවද මොබයිල් ඒ ගැන?
ඔව්, මම නම් ඇත්තටම මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් පාවිච්චි කරන්නේ නැහැ. මම හිතන්නේ මලින්ත පාවිච්චි කරනවා නේද?
මලින්ත?
ඔව්, මම පාවිච්චි කරන්නේ මොබිටෙල් සම්බන්ධතාවයක්.
ඔව්, ඒ කියන්නේ මොබිටෙල් ප්‍රීපේඩ් එකක් නේ මලින්ත?
ප්‍රීපේඩ් නෙමෙයි.
පෝස්ට්පේඩ්. ඔව්, ඒ කියන්නේ
මලින්ත ඒක ගැන කියන්න පුළුවන්.
මට නම් ගොඩක් හොඳට වැඩ කරනවා. මං ඉන්න තැනට වැඩ කරන්නේ මොබිටෙල් විතරයි. ඒ හින්දා ඉතින් වෙන සුදුමක් නැහැ කොහොමවත්.
මම නම් දෙකම පාවිච්චි කරා ඩයලොග් එකේ මොබිටෙලෙයි. ඒ වුණාට මට ඇත්තටම ඩයලොග් මොබිටෙල් එක බැලුවම කස්ටමර් කයා පැත්තෙන් බැලුවත් මට හොඳ කස්ටමර් කයා එකක් මොබිටෙලෙදී ලැබිලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒක වගේම වේගෙත් ඇත්තටම ඩයලොග් වලට වඩා දෙගුණයක් වගේ වේගකින් යන්න පුළුවන්. ඒ වුණාට ඉතින් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් ගන්නකොට එකක් මට කියන්න දෙනවා මේ 7.2 Mbps 3.6 Mbps කියන බලාපොරොත්තු වෙන්න එපා. සාමාන්‍ය 800 600 kbps වගේ තමයි HSDPA එකෙන් සාමාන්‍ය ලබා ගන්න පුළුවන් වේගය. ඒක නිසා ඒ වගේ වේගයක් ගැන ඕ තමන්ට තැහිමිටපත් වෙන්න පුළුවන් නම් ඕනම සමාගමෙන් ගත්තොත් ගොඩක් වෙලාවට ඒ වගේ වේගයන් ලැබෙනවා.
ඒ 7.2 Mbps කියන්නේ ඒ ඩිවයිස් එක සපෝට් කරන වේගය.
7.2 කියලා ඒගොල්ලෝ ඇත්තටම කරන්නේ ඒ ග්‍රාහක කුළුණයට දෙන්න පුළුවන් උපරිම වේගය. ඒ කියන්නේ එක්කෙනෙක්ට දෙන්න පුළුවන් ඕ එක්කෙනෙක්ට දෙන්න පුළුවන් උපරිම වේගය නෙමෙයි මුළු ටවර් එකටම තියෙන ධාරිතාව. ඒ කියන්නේ 10 දෙනෙක් සම්බන්ධ වුණත් ඒ 10 දෙනා අතර 7.2 කියන එක බෙදී යනවා. ඒක නිසා ඒක පැහැදිලිව දැනගන්න ඕනේ. දැනට සමහර ඔය ගොඩක් සමාගම් වල සමහර කුළුණු 1.8, සමහර කුළුණු 3.6, සමහර කුළුණු 7.2, සමහර ඒවා 14.2. ඉතින් ඒ වුණාට මේ හැම කුළුණකටම ගොඩක් වෙලාවට මේ ඒගොල්ලන්ගේ සර්විස් ස්ටේෂන් එකයි බේස් ස්ටේෂන් අතර සම්බන්ධතාවයේ තියෙන්නේ මේ 2 Mbps 4 Mbps ඔය වගේ තමයි තියෙන්නේ. يعني කුළුණේ ධාරිතාව හැකියාව 7.2 උනත් අන්තර් සම්බන්ධතාවයේ තියෙන්නේ මේ 2 Mbps වගේ. එතකොට ඉතින් මේ කොච්චර තිබ්බත් දැන් හර 2 Mbps තමයි කට්ටිය අතර බෙදිලා යන්නේ. ඉතින් තමන් ඉන්න ටවර් එකේ ගොඩක් කට්ටිය නම් තමන්ට ලැබෙන වේගය අඩුයි. තමන් ඉන්න ටවර් එකේ කට්ටිය අඩු නම් තමන්ට ලැබෙන වේගය වැඩි. කොළඹ ඉන්න අයත් නම් ගොඩක් වෙලාවට මේ ගැටලුව අඩුවෙන්ම තමයි මුහුණ පාන්නේ. පිටබලත් වෙලාවට තමයි මේ වේගය පිළිබඳ ලොකු ලොකු ගැටලු මත වෙන්නේ.
කොහොමයි දැන් අපේ සඳුන්ට සෑහීමකටපත් වෙන්න පුළුවන් පිළිතුරක් ලැබෙන්නේ නැති නේද?
ඔව් ඒක තමයි. ඊළඟ පැනේ මොකද්ද?
ඊළඟ ප්‍රශ්නේ අපිට යොමු කරලා තියෙන හසිත කියලා කෙනෙක්. එයා අහලා තිනවා RSS ස්පීඩ් එකක් කියන්නේ මොකක්ද? ඒකම RSS ෆීඩ් එකක් භාවිතා කරන ආකාරය පැහැදිලි කරන්නේ.
හර්ෂ ඇත්තටම වට මොනවාද මේ RSS ෆීඩ් එක ගැන ඇත්තටම වට උත්තරයක් දෙන්න පුළුවන් ඒ ගැන නේ හර්ෂ?
ඔව් RSS ෆීඩ් එකක් කියන්නේ තාක්ෂණික වශයෙන් කියනවා නම් ඒක XML ෆයිල් එකක්. හිතන්න CNN වෙබ්සයිට් එකේ CNN වෙබ්සයිට් එකේ අපිට පුළුවන් XML ෆයිල් එකක් හදන්න. ඒ XML ෆයිල් එක හැමතිස්සෙම අප්ඩේට් වෙන්න ඕනේ අලුත්ම නිවුස් අයිටම්ස් දාලා. එතකොට RSS එකක් භාවිතා කරන්න නම් ඔයාලට තියෙන්නේ RSS reader එකක් භාවිතා කරලා ඒක software එකක් ඒ RSS feed එකේ address එකේ reader එකේ register කරා කියන්නේ එහෙම කරපුවම ඒ RSS feed එක හැමතිස්සෙම XML file එකට connect වෙලා ඒක update වෙලා තියෙනවා නම් ඒ updated contents ඔයාලට පෙන්වන්න ගන්නවා.
ඔව් උදාහරණයක් විදියට ගත්තොත් Google reader එක නේද?
ඔව්
ඔව් ඒක වගේම මේකේ වටිනාකම තමයි අපි හිතමු ඔබ වෙබ් අඩවි 10ක් 15ක් තියනවා නම් ඔබට මේ එක එක වෙබ් අඩවියට ගිහිල්ලා වෙබ් අඩවිය බලන්න දෙයක් නැහැ. ඒ වෙබ් අඩවිය වල RSS කියන එක සපෝට් කරනවා. ඔයාලට Google Reader එකට මේ ඔක්කොම RSS ටික දාගන්න පුළුවන්. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ Google Reader එක ඕපන් කරන විතරයි. එතකොට අර වෙබ්සයිට් වල මොන හරි අප්ඩේට් එකක් අලුතෙන් තියනවා නම් ඒ අලුත් එක නිවුස් එක ඒ එක තැනකදී ඔයාලට වෙබ්සයිට් කීපයක කීපයක් කියන්නේ බොහෝ ගානක බලා ගන්න පුළුවන් එකම තැනක ඉඳන්. නැත්තම් හැම වෙබ්සයිට් එකක් සයිට් එකක් ගන්න ගිහිල්ලා මේක ඕගොල්ලෝ බලන්න ඕන. ඒ උදාහරණයක් විදියට ගත්තොත් අපේ සිංහල බ්ලොග් සින්ටිගේටර් එක. ඒකත් ඇත්තටම පාවිච්චි කරන්නේ RSS. RSS කියලා කියන්නේ අපි බ්ලොග් වල තියෙන RSS feed එක අපේ සින්ටිගේටර් එකට අරගෙන අපි ඒක අපේ එක තැනකට හැම බ්ලොග් ඔය දැනට 260ක් 70ක් විතර බ්ලොග් එක තැනකදී පෙන්නනවා. ඉතින් මේකට භාවිතා කරන්නේ RSS ඉන්ඩිකේෂන් කියන එක. ඉතින් ඒක නිසා RSS කියලා කියන්නේ ඇත්තටම website එකේ තියෙන දත්ත XML format එකෙන් එළියට real time විදියට ලබා දෙන එක. මේවා කියවන්න පාවිච්චි කරන ඒවාට තමයි readers කියලා කියන්නේ RSS.
ඒ වගේම කලින්ද ඕක දැන් තීච්ඡ තාක්ෂණික ගැටලුවකට විසඳුමක් වශයෙන් ආපු එකක් කියලා කියන්න පුළුවන් අපිට නේද?
ඔව් ඇත්තටම.
අපි දැන් website 10ක තොරතුරු අපි වෙන තැනක ඉඳලා බලාගෙන ඉන්නවනේ. ඒක එක website එක අපිට තොරතුරු දෙන විදිය වෙනස් වෙන්න පුළුවන්.
ඔව්.
ඒත් දැන් RSS වගේ standard එකකට ගියාම අපි දන්නවා මේ තොරතුරු එන්නේ කොයි format එකකින්ද?
එකම format එක.
ඒකම මේ RSS කියන්නේ XML file එක නිසා XML file එකේ format එකක් තියෙනවා.
ඔව් ඒක standardized format එකක් තියෙනවා. RSS 1, RSS 2, atom මේ වගේ එකක ස්ටෑන්ඩඩ්ස් වෙනවා නේද?
අනිවාර්යයෙන්ම RSS feed එක හදන කෙනෙක් ඒ format එක බලාගෙන ඉන්ටර්නෙට් එකේ තියෙන විදිහට හදන්න ඕනේ.
ඔව් ඇත්තටම මේ blog එකක් කරපු කෙනෙක්ට නම් Tamanta RSS feed එක මැලුලිය හදන්න දෙයක් නැහැ. ඒකේ RSS option එක ඇත්තටම ඒකෙම තියෙනවා.
අනිත් එක මේ Google Reader වගේ තව හොඳ readers තියෙනවා. Google Reader එකෙත් අර feed මේ feeds එකතු කරලා packs වශයෙන් තියෙනවා. ඒ කියන්නේ අපිට news feeds එකතු කරලා ඒගොල්ලෝ default pack එකක් දීලා තියෙනවා. Sports news zone නම් එහෙම entertainment කියලා. එතකොට අපිට හොය හොය ඇඩ් කරන්න ඕනේ RSS feeds. ඒගොල්ලන් දෙනවා ලෝකේ තියෙන හොඳම news sites වල news sites උයි අනිත් හැම information ගන්න පුළුවන් sites වල news feed packs. අපිට මේ pack එකක් ඇඩ් කරගත්තම එක pack එකමයි දෙන මේ news feed 10ක් 20ක් තියෙනවානේ.
ඒ වගේම feed burner ගැනත් අපි කියන්න ඕනේ. RSS ගැන කතා කරනකොට මම හිතන්නේ blog වලින්ම ගොඩක් කියදෙනවානේ.
feed burner. ඔව්. feed burner කියලා කියන්නේ ඇත්තටම තමන්ගේ RSS feed එක දෙන්න පුළුවන් තවත් එතරම් වෙබ් සර්විස් එකක්. feed burner මුලින්ම වෙනමම සමාගමකට අයිති දෙයක්. දැන් ඇත්තටම Google ඒක මිලදී අරගෙන තියෙනවා. feed burner වල ගොඩක් දේවල් තියෙනවා. ඇත්තටම තමන්ගේ blog එකේ feed burner එක register කරලා ලබා දුන්නාට පස්සේ ගොඩක් සර්විසස් වගේ දේවල් ලැබෙනවා. එකක් තමයි වෙන අයට ඒ feed burner එකේ RSS feed එක අරගෙන ඒගොල්ලන්ගේ reader එකකට දාගන්න පුළුවන්. ඊට අමතරව තමන්ගේ අපි තම බ්ලොග් එකේ අප්ඩේට් එකක් වා කරාම ඒක ඊමේල් වලින් ඔයාගේ සබ්ස්ක්‍රයිබර්ස්ලාට දැනුම් දෙන්න හැකියාව තියෙන. ඒ කියන්නේ ඔයාගේ කාගේ හරි කෙනෙක් ඇවිල්ලා ඔයාගේ වෙබ් අඩවියට ඇවිල්ලා ඔයාගේ ඒ වෙබ් අඩවියේ තියෙන ෆෝම් එක පුරවලා ඊමේල් ලිපිනේ ලබා දුන්නා feed burner එකට ඒ ඊමේල් එක ගිහිල්ලා ඔයාගේ වෙබ් එකේ මකර අප්ඩේට් එකක් වෙච්ච ගමන් ඒගොල්ලෝ ඒක RSS feed එකෙන් බලලා ඒක ඊමේල් මගින් අර ලියාපදිංචිලා ඉන්න සියලු දෙනාටම දැනුම් දෙනවා. වගේ බොහෝ සේවාවන් ගොඩක් මේ ෆීඩ් බර්නර් මගින් ලබා දෙනවා.
ඔව් අනිත් එක RSS feeds මම නම් හිතන්නේ ලෝකේ ඇත්තට වෙනස් කරාද. මමත් ඉස්සර වෙබ්සයිට් 10කට 15කට හැමදාම ගිහිල්ලා අප්ඩේට්ස් ගන්නවා මේ හුඟක් වෙලා යන වැඩ. ඉතින් RSS feeds නිසා එක feed read එකක් තියාගත්තම මම නම් හැබැයි ගොඩක්ම හොඳයි කියලා හිතන feed read එක තමයි Google නෑ Firefox වල තියෙන Firefox bookmarks toolbar එක. ඒක හුඟක්ම ලේසියි මොකද වෙනම software එක install කරන්න ඕනේ නෑ. මම නම් කියන්නේ හැමෝටම පුළුවන් නම් ෆීඩ් රීඩ් එකක් දාගෙන ෆීඩ්ස් ටිකක් ඇඩ් කරගන්න අපේ ටෙක් කතායකේ ෆීඩ් එකක් තියෙනවා ඒකත් ඇඩ් කරගත්තා නම් හරි.
ඔව් අනිත් එක තමයි මේ Windows Vista ගේ පාවිච්චි කරනවා නම් desktop gadget එකක් තියෙනවා මේ RSS feed සඳහා. ඒක ඇඩ් කරලා තිබ්බොත් තමන් කැමති RSS feed එක update එකක් ආපු ගමන් desktop එකේ ඒ වෙලාවෙම notify කරනවා. වගේ ගොඩක් ඉතින් දේවල් තියෙනවා RSS feed භාවිතා කරනකොට.
Web based feeds feed readers උත් තියෙනවා desktop feed readers කියලා දෙකක් තියෙනවානේ.
ඔව් ඒක තමයි.
SBU එකේ අපේ single bloggers එකේ මේ feed එක add කරගන්න පුළුවන් කියලා දැන් මේ Firefox එකට නම් හින්දන්නේ single level මේ කියන්නේ single bloggers ලගේ feed එක තමයි default feed එක විදිහට තියෙන්නේ. ඒක මේ වම් පැත්තේ කෙළවරේ තියෙන මේ නිරතුරු පිවිසි කියන මේ ලේබල් මේක ඇරදී drop down එකේ වැටෙනවා මේ අලුතෙන් ඒ කියන්නේ blogs වල මේ topics ටික වැටෙනවා. මේක ගන්න ඇත්තටම මේ කාලින්ක සඳහන් කරපු මේ සිංහල බ්ලොග්කරුවන් සංසදයේ අර සින්ඩිකේට් එකෙන් තමයි ගන්න එක.
ඒ වගේම දනිෂ්ක Firefox එකේ දැන් අපි RSS feed එක දෙන site එකට ගියොත් එහෙනම් Firefox එකේ address bar එක පැත්තෙන් පොඩි feed icon එකක් පෙන්වනවා නේද?
ආ ඔය එක කියනවා. ඒක හැම මේ බ්‍රවුසර් එකේම නෑ අලුත් බ්‍රවුසර්ස් වල හැම එකේම
නෑ. Safari එකේ මම දැකලා තියෙනවා. Firefox එකේ තියෙනවා.
Feed එකක් තියෙනවා නම් ඒ බ්‍රවුසර් එක detect කරනවා. හැබැයි ඒක කරන්නත් අපි code එකක් add කරන්න ඕන මං හිතන්නේ.
Website. ඔව් ඒ කියන්නේ HTML tag එකට RSS කියලා වෙනම meta tag එකක් add කරන්න.
ඔව්. ඒ ඇති වෙන්නේ
ඔව් ඇත්තට හොඳටම ඇති කියලා හිතනවා.
ඊළඟ ප්‍රශ්නේ මම කරලා තියෙන්නේ චරිත වැලියුට අපිට එයා අහලා තියෙනවා Windows Vista තියෙන පරිගණකයක ADSL modem එකක් භාවිතා කරලා text හැවන්න පුළුවන්ද කියලා. ඒකම අහලා දිනවා ADSL modem එකක් භාවිතා කරලා සාමාන්‍ය දුරකථන ඇමතුමක් landline එකට ගන්න පුළුවන්ද? ඒ අතරම full duplex සහ half duplex modem වෙන් කර හඳුනාගන්නේ කෙසේද කියලා.
ඔව්. මේකට ඉතින් පළවෙනි ප්‍රශ්නයට අපි උත්තර දෙමු. ADSL modem එකක් භාවිතා කරලා text එකක් හැවෙන්න පුළුවන්. කෙලින්ම කිව්වොත් බෑ. මොකද මේකට හේතුව තමයි fax යැවීමට දැන් තාමත් භාවිතා කරන්නේ analog method එකක්. ඒ කියන්නේ අපි ඒ කාලේ dial up internet පාවිච්චි කරා වගේ analog modem එකක් භාවිතා කරලා PSTN lines හරහා. ඒ වුණාට ADSL ඇත්තන භාවිතා කරන්නේ telephone line එක digital හැටියට. ඒ නිසා modem එක හැමතිස්සෙම digital විදියට දින්නේ ADSL එක වැඩ කරන spectrum එකත් වෙනස්. ඒක නිසා කෙලින්ම සාමාන්‍ය විදියට නම්බර් එකක් ඩයල් කරලා ADSL modem එකක් කරා ෆැක්ස් එකක් යවන්න බෑ. නමුත් මේ සඳහා එක එක සේවා සපයන සමාගම් තියෙන ඉන්ටර්නෙට් ෆැක්ස් සර්විසස් කියලා. ඒව ඇත්තන වෙන්නේ ඔයා ඒගොල්ලන්ගේ software එකක් තමන්ගේ පරිගණක ඉන්ස්ටෝල් කරගත්තාට පස්සේ ඒගොල්ලන්ගේ software එක හරහා සාමාන්‍ය දුරකථන වලට සම්බන්ධ කරලා තියෙන ෆැක්ස් මැෂින් වලට ෆැක්ස් යවන්න හැකියාව තියෙන. හැබැයි මේට මුදල් ගෙවන්න වෙනවා.
ඒක හරියට කලින් අර ලෑන්ඩ් ෆෝන් වලට කෝල් ගන්නවා වගේ වැඩක් තමයි නේද?
ඔව් ඇත්තටම ගන්නවා. දැන් එයාගේ දෙවෙනි ප්‍රශ්නේ ඇත්තටම තියෙන්නේ ADSL modem එකක් භාවිතා කරලා සාමාන්‍ය දුරකථන ලයින් එකකට ඒ කෝල් එකක් ගන්න පුළුවන්ද කියලා. ඒක නම් කොහොමත් කරන්න බෑ. ඒක
කරන්න පුළුවන් හැබැයි ගෙවන්න වෙනවනේ.
ගෙවන්න වෙනවා කියන්නේ නෑ. සපෝට් කරන්නෙම නෑ. ඒ කියන්නේ නම්බර් ඩයලින් වගේ දෙයක් ADSL එකක් කරහා කරන්න බෑ PSTN lines වලට.
ඒකට ඇත්තටම තුන්වෙනි පාර්ශවයේ
Skype වගේ දෙයක් ඒ කියන්නේ Skype වගේ දෙයක් පාවිච්චි කරන්න ඕනේ. එයා ඊළඟට අහලා තියෙන මේ full duplex වි half duplex modem සඳුරගන්නේ කොහොමද? බැලූ බැලමට නම් ඒක කියන්න බෑ. ඉතින් modem එකත් එන එක ඉන manual එකෙන් කියවලා බලලා තමයි දැනගන්නෙ මේක full duplex modem එකක්ද half duplex එකක්ද කියලා. මයිතන් එක සෑහෙන පිළිතුරක් එන්නේ නැද නේ බුද්ධික.
ඒ වගේම කලින්ම දැන් කියන්න තව දෙයක් තියෙනවා. දැන් මම Windows Vista කියලා දින OS එක තියෙන්නේ. ඒකෙදී යාට ADSL modem එකක් නැතුව
සාමාන්‍ය standard modem එකක් පාවිච්චි කරත් යාට fax යවන්නේ. ඒකේ built in software එකක් තියෙනවා Microsoft Fax Services කියලා.
ඔව් Windows XP Vista දෙකේම තියෙනවා.
දෙකේම තියෙනවා ඒක. කෝල් ගන්නත් පුළුවන් phone dialer කියලා phone pad කියලා එකකුත් ඒකේ තියෙනවා. එකෙන් ඕනනම් phone number එක dial කරලා මේ ඇත්තනම වොයිස් මොඩම් එකක් නම් වොයිස් කෝල් ගන්නත් හැකියාව තියෙනවා.
එතකොට SLT සාමාන්‍ය ඩයල් අප් ගාස්තු යනවා නේද?
ඒ කියන්නේ සාමාන්‍ය දුරකථන ඇමතුමක් ලබා ගන්න මුදල් යට බැහැ වෙනවා.
ඊළඟ ප්‍රශ්නේ යොමු කරලා තින්නේ අපේ ඉද්දා. එයා අහලා තියෙනවා Microsoft Office 2007 වල තියෙන Group කියන සර්විස් එකෙන් මොකද්ද කරන්නේ
කියලා. ඔව් ඇත්තටම Group කියලා කියන්නේ මේ Microsoft සමගම මේ වෙන කෙනෙක්ගෙන් මිලදී ගත්ත මේ සර්විස් එකක්. මේක ඇත්තටම ඩිවලොප් කරලා තියෙන්නේ Lotus Notes කියලා ජනප්‍රිය ඊමේල් මුදුකාංගයක් ඇත්තටම සර්වර් එකක් වගේ දෙයක් තියෙනවා. ඒක හදපු රේඔසි කියන කෙනා ඩිවලොප් කරලා තිනවා මේ group networks කියලා එකක්. ඒ මේ group networks වලින් ඇත්තටම වෙන්නේ ඒ කියන්නේ Google document වගේ දෙයක්ම තමයි. ඒ කියන්නේ තමන් කරන document වගේ දේවල් වෙනත් අයත් එක්ක ඔයා offline හිටියත් share කරගන්න වගේ ක්‍රමයක්. ඉතින් මේක ඇත්තටම මේ ගොඩක් වෙලාට collaborative මේ working කියලා කියන්න පුළුවන් බුද්ධිගනේ. අපි ඇත්තන Google Docs වලදී එකම document එක කීප දෙනෙක් එක්ක ලේසියෙන් share කරගෙන වැඩ කරනවා. ඒක ඇත්තන මේ documents එතකොට අපේ පරිගණකේ නෙමෙයි තියෙන්නේ. මේ ඕන කෙනෙක්ට ඕන වෙලාවකේ document එක ලබා ගන්න පුළුවන්. මොකද අපි online ඉන්න ඕනෙම කියලා නැහැ. ඒ වගේ දෙයක් තමයි මේ group network කියලා group කියලා එන්නේ මේ Microsoft Office 2007 එක.
මම හිතන්නේ ඉද්දට සෑහීමකටපත් වෙන්න පුළුවන් පිළිතුරක් හම්බුණා. ඊළඟ ප්‍රශ්නෙත් අහලා දෙන්න හසිත. එයා අහලා දිනවා payment gateway එකක් කියන්නේ මොකක්ද? ඒක පැහැදිලි කරන්න කියලා. ඒ වගේම කලින්ද දැන් අපි payment gateway ගැන කතා කරනකොට internet payment gateway කියලා කියනවා. අපි ඒ දෙකම ගැන අපි කතා කරත් හොඳයි නේද?
ඔව්. payment gateway එකක් කියලා කියන්නේ මෙහෙම ඇත්තටම ගොඩ එක එක විදිහේ payment gateways තියෙනවා. බොහෝ ප්‍රචලිත දේ තමයි මේ credit card payment gateways කියන්නේ. මේවා ඔන්ලයින් ඔෆ්ලයින් කියලා ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔය ඔන්ලයින් කියලා කියන්නේ අපේ මේ අන්තර්ජාලය හා සම්බන්ධ වෙච්ච දේවල් නැත්නම් සාමාන්‍ය වෙලෙන්සලයකට ගියාම තියෙන පොස්ට් මැෂින්. ඒකත් එක්ක එන මේ ටර්මිනල් එක. ඒක ඇත්තනම කරන්නේ ක්‍රෙඩිට් කාඩ් එක ස්වයිප් කරාම මේ දුරකථන රහන් මාර්ගයෙන් ක්‍රෙඩිට් කාඩ් ලබා දුන්න ඇත්තට බැංකුවත් එක්ක සම්බන්ධ වෙලා ඒ කාඩ් එකෙන් මුදල් ලබාගෙන. ඉතින් මේක ඉන්ටර්නෙට් හරහා කරන එකක් තමයි ඇත්තනම් පේමන්ට් ගේට්වේ එකක් කියලා කියන්නේ.
ඔය ඇත්තම පේමන්ට් ගේට්වේ එකක් ගැන කතා කරනකොට අපිට ඒක හා සම්බන්ධ වෙච්ච තවත් ආයතන ටිකක් තියෙනවා. එකක් තමයි බැංකු. ඒකම අපි පේමන්ට් ප්‍රොසෙසර්ස් කියලා කියනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ තමයි ඇත්තටම අර බැංකු අතර වෙන ගනුදෙනු निराකරණය
කරනවා. ඔව් ඔව්.
ඒ බැංකුයි බැංකු අතර සිදුවන ගනුදෙනු निराකරණය කරන ඒ ආයතනයි ඊළඟට ඒවට සම්බන්ධ වෙන පාරිභෝගිකයෝ කට්ටිය එකතු වෙලා තමයි ඇත්තටම මේ
පේමන්ට් ඇත්තටම දැන් ඔව් ඇත්තටම පේමන්ට් ප්‍රොසෙසින් කියලා කිව්වොත් ඇත්තටම දැනට ජනප්‍රිය තියෙන වීසා, මාස්ටර්, ඇමරිකන් එක්ස්ප්‍රෙස් වගේ කියන සමාගම්. දැන් ඇත්තටම වීසා කියලා කියන්නේ ලෝකයේ ක්‍රෙඩිට් කාඩ් ලබා දෙන ප්‍රධාන පෙළේ සමාගමක්. මේ සමාගම හරහා සම්බන්ධලා බැංකු වලින් තමයි පාරිභෝගිකයන්ට මේ ක්‍රෙඩිට් කාඩ් පත ලබා දෙන්නේ. ඇත්තටම දැන් වෙබ් අඩවියෙන් පේමන්ට් ගේට්වේ එකක් ලබා දෙන කෙනෙක් කරන්නේ ක්‍රෙඩිට් කාඩ් එකේ අංකය ඇතුළත් කරාම මේ වීසා කියන සමාගමේ සර්වර්ස් එක සම්බන්ධ වෙලා අර ක්‍රෙඩිට් කාඩ් අයිති පුද්ගලයාගේ බැංකුවට සම්බන්ධ වෙලා ඒට අදාළ මුදල ඒ ක්‍රෙඩිට් කාඩ් පත හරහා ලබාගෙන ඒකෙන් මුදල් ඒ කියන්නේ ඒ ගෙවන කෙනාට මුදල් ලබා දීම. මේක තමයි සරලම ක්‍රමය නේ බුද්ධික.
ඔව් ඉන්ටර්නෙට් පේමන්ට් ගේට්වේ ගැන කතා කරොත් දැන් මම දැන් ලංකාවේ ගොඩක් ජනප්‍රියයි ඉන්ටර්නෙට් පේමන්ට් කරනවා ගැන ඒකෙදි අපිට ඒ කියන්නේ ගෙවීම් ලබා ගන්න පාර්ශවයක් ඉන්නවා. ඒ කියන්නේ ගෙවන පාර්ශවයක් ඉන්නවා. ඒකෙදි ගෙවීම් ලබා ගන්න පාර්ශවයේ එක්කෙනාට තමයි අපි මර්චන්ට් කියලා කියන්නේ. එයා මම හිතන්නේ පේමන්ට් ගේට්වේ එකත් එක්ක රෙජිස්ටර් වෙන්න ඕන ගිහිල්ලා. ඊට පස්සේ එයාට account එකක් open කරාම එයාට පුළුවන් payment ඒ කියන්නේ ගෙවන කට්ටියගේ සල්ලි ගන්න. දැන් අපි web අඩවියක් ආරම්භ කළා ඒකට මොනවා හරි ගෙවීම් කරන විදිහට සර්විස් එකක් හදනවා නම් අපිට ඇත්තටම මර්චන්ට් කෙනෙක් විදියට රෙජිස්ටර් වෙන්න ඕනේ නේද ගාලේ?
ඔව් ඇත්තටම රෙජිස්ටර් වෙලා ඒගොල්ලන්ගේ සේවාව ලබා ගන්න වෙනවා. මොකද Tamanට තනියෙන් ක්‍රෙඩිට් කාඩ් නම්බර් එකක් අරගෙන ඒක මුදල් ලබා ගන්න ක්‍රමයක් නැති නිසා. මොකද මේක ඔතරයිසේෂන් කරන්න, ඒ වගේ දේවල් කරන්න තමයි තුන්වෙනි පාර්ශ්වයේ සමාගම අපිට අවශ්‍ය වෙන. මේක ගොඩක් ලාට බැංකුවක් වෙන්න පුළුවන්.
අනිත් එක මේ ඉන්ටර්නෙට් පේමන්ට් ගේට්වේ වලට අපෝම ආරක්ෂාව වැදගත්ද යන්නේ encryption ගොඩක් භාවිත වෙනවා.
ඔව් ඇත්තටම SSL කියන එක ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. ඉතින්
මේ කියන්නේ පාරිභෝගිකයා සහ බැංකු අතර වෙන ගනුදෙනු ඔක්කොම encrypted මේ line එකක් හරහා තමයි
යන්නේ. ඔව් දැනට ගොඩක් වෙන්නේ ඒවා දැනට වෙන්නේ බැංකුවේ web අඩවිය තුලදී. මොකද තමන්ගේ web අඩවියේදී credit card numbers ලබා ගන්න ගොඩක් වෙලාවට අවස්ථා ලබා දෙන්නේ නැහැ. ඒකට ගොඩක් වෙලාවට payment process කරන සමාගමේ web අඩවියේදී තමයි මේ ක්‍රෙඩිට් කාඩ් අංක ඇතුළත් කිරීම සිද්ධ වෙන්නේ. මීට අමතරව දැන් අලුතෙන් ඇවිල්ලා තියෙනවා මේ verified by visa සහ master secure code කියලා. මේ වැදී ඇත්තර වෙන්නේ තවත් ක්‍රෙඩිට් කාඩ් වලට මේ ලැබිලා තියෙන තවත් security එකක් ආරක්ෂා වැඩි වෙන එක. මේක තමන්ගේ බැංකුවත් එක්ක සම්බන්ධ වෙලා තමන් ඉන්ටර්නෙට් පේමන්ට් කරනවා කියලා බැංකුවට කියලා තමන් රහස්‍ය පදයක් සහ රහස්‍ය වචනයක් ලබා දෙනවා. මෙතෙන්දි වෙන්නේ තමන් පේමන්ට් කාගේ හරි පේමන්ට් ගේට් එකකට ගිහිල්ලා තමන් ක්‍රෙඩිට් කාඩ් අංක ඇතුළත් කරලා සබ්මිට් කරපු ගම මේක මේ තමන්ගේ අදාළ බැංකුවේ වෙබ් අඩවියට යොමු වෙනවා. ඉබේම යොමු වෙලා එහිදී ඔබ ලබා දෙන රහස්‍ය වචනය මෙතෙන්දි පෙන්නවා. එතකොට තමන්ට දැනගන්න පුළුවන් ඇත්තටම මේ තමන් ක්‍රෙඩිට් කාඩ් පතේ අංක ඇතුළත් කරේ මේ අව්‍යාජ වෙබ් අඩවියකින් නෙමෙයි, මේ ඇත්තටම ට්‍රස්ට් කරන්න පුළුවන් පිළිගත යුතු වෙබ් අඩවියකට. ඊට පස්සේ ඔබට තමන්ගේ රහස්‍ය පදේ ඇතුළත් කළා, එතනින් එහාට යන්න පුළුවන්.
මොකද ක්‍රෙඩිට් කාඩ් නම්බර් එක විතරක් පාවිච්චි
කිරීම ඇත්තටම ක්‍රෙඩිට් කාඩ් ගේම් එකදී තමන්ට ගොඩාක් වෙලට අවශ්‍ය වෙන්නේ නම, ක්‍රෙඩිට් කාඩ් අංකය සහ එය එක්ස්පයර් වෙන දවස. ඒක තමයි මේ වගේ දේවල් ටක් ගාලා කෙනෙක්ට හොයාගන්න පුළුවන් නිසා තමයි මේ වගේ ආරක්ෂක විධිදාන යොදලා තියෙන්නේ.
කලින්ක ලංකාවේ බැංකුවකින් මේ පේමන්ට් ගේට් එක ගත්තොත් සෑහෙන වේදමක් යනවා නේද?
ඔව්, ලංකා බැංකුවෙන් පුළුවන් ඇත්තටම ලොකු ගාණක් අය කරනවා පේමන්ට් ගේට් එකක් ගන්න ඕන. ඒක ඉතින්
පොඩි සාමාන්‍ය දල වශයෙන් කීයක් වගේ?
හරියටම කියන්න අමාරුයි. සාමාන්‍යයෙන් අවුරුද්දට රුපියල් 45,000 50,000
අතරේ
ගාණක් ගෙවන්න සිද්ධ වෙනවා. ඊට අමතරව පේමන්ට් එකක් සඳහා වෙනම ඒ කියන්නේ අතන පර්සන්ටේජ් එකකුත් ගෙවන්න වෙනවා.
මම දන්න තරමින ලක්ෂයකට කිට්ටු ගාණක් ගන්න.
ඔව්, එක එක ලබා ගන්න ගේට් එක 91 වෙනස් වෙනවා. දැනට අඩුවෙන්ම ගන්න පුළුවන් මම දන්න තරමින සම්පත් බැංකුව එක තමයි.
ලංකාවේ HSBC සහ සම්පත් නේද පාවිච්චි වෙන්නේ?
ඔව්, දැනට HSBC තියෙනවා, සම්පත් තියෙනවා. එතකොට මේ MX කාඩ් සඳහා NTB එක Nation Trust බැංකුව තියෙනවා. Commercial බැංකුව Visa වලට තියෙනවා. ඊට පස්සේ අපේ සෙලන් බැංකුවෙත් දන්න තරමින් ගේට් එකක් සමහර තැන්වලදී මම දැකලා තියෙන එක කොච්චර ප්‍රචලිතද කියලා දන්නේ නැහැ.
ඒ කියන්නේ ලොකු ආදායමක් නැති කෙනෙක්ට පේමන්ට් ගේට්වේ එකක් ලංකාවේ බැංකුවකින් ඉන්ස්ටෝල් කරගන්නවා කියන අමාරු දෙයක්.
ගොඩක් අමාරු දෙයක්. පිටරට වුණත් පේමන්ට් ගේට්වේ ලංකාවට ලබා දෙන්නේ නැහැ ගොඩක් අය.
ඒ වගේම ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි කොහොමද ඒ කියන්නේ අපේ වෙබ්සයිට් එකට පේමන්ට් ගේට්වේ එකක් ඉන්ටග්‍රේට් කරන්න කියලා. මම හිතන්නේ ඒක එච්චරම අමාරු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ පේමන්ට් ගේට්වේ එක හොස්ට් කරලා තියෙන ඒ පාටි එක ගොඩක් කලකට බැංකුවක් ඒගොල්ලෝ දැන් අපි ඒගොල්ලෝ සර්විස් එක ගන්නකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට අපිට ලබා දෙනවා සෝස් කෝඩ් එහෙමත් දෙනවා, කියන්නේ සාම්පල් කෝඩ්ස් දෙනවා කොහොමද මේක ඉන්ටග්‍රේට් කරන්නේ. ඒ වගේම APIs දෙනවා ඕනේ, කියන්නේ ජනප්‍රිය PHP, Java, .NET ඒ වගේ ලැන්ග්වේජස් වලට අදාළ APIs ලබා දෙනවා කොහොමද සාම්පල් කෝඩ්ස් එක්ක කොහොමද ඒගොල්ලන්ගේ පේමන්ට් ගේට් එකත් එක්ක කමියුනිකේට් කරන්නේ කියලා. ඒකින්ද
ඉන්ස්ටෝල් කිරීමේදී ඇත්තට අපහසුතාවයක් ඇති වෙන එකක්
නැහැ. ඇත්තටම එහෙම ලොකු අපහසුතාවයක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය දවසකදී වගේ තනි කෙනෙකුට ඕක
ඉන්ටග්‍රේට්
කරගන්න පුළුවන්.
එකම දේ අර බැංකුව සහ මේ අපි අතර පාසන පැරාමීටර්ස් සහ ඒ සම්බන්ධ දේවල් හරියට යවන්න ඕනේ නේ.
ඔව්, ඒක හරියට යවන්න ඕනේ. ඒ එකම දැන් ඔය ලබා දෙන සේවාවේ தত্ত্বය මම හිතන්නේ පේමන්ට් ගේට්වේ එකේ හොස්ට් කරලා තියෙන බැංකුව හරි ආයතනය එක්ක ගොඩක් වෙලාවට ඩිපෙන්ඩ් වෙනවා. දැන් වෙන රටකදී අපි ගත්තොත් එහෙම පේමන්ට් ගේට්වේ එක අපි එක සැරයක් කරා. ඒකෙදී ඇත්තටම මම හිතන්නේ පැය 6ක් වගේ ගියා අපිට පේමන්ට් ගේට්වේ එක ඉන්ටග්‍රේට් කරන්න. එච්චරට පහසුවට ඒගොල්ලෝ දීලා තිබුණා. සමහර වෙලාවට දැන් අනිත් පේමන්ට් ගේට්වේ වල ඒ විදියට නැති වෙන්න පුළුවන්. ඒක මම හිතන්නේ
ඇත්තටම මේකට
අමාරු වැඩක් නෙමෙයි.
වෙලා යන්නේ ටෙස්ටිං පාර්ට් එකට විතරයි.
ඔව්, ඇත්තටම
ඒකෙදි ඒ වගේම ඒගොල්ලෝ තව ඩෙමෝ account එකක් දෙනවා. ඒ කියන්නේ අපිට
වෙනම
ටෙස්ට් ක්‍රෙඩිට් කාඩ් නම්බර්ස් දෙනවා. ඒකෙදි අපිට පුළුවන් account එක live යනකම් ඒවෙන් ටෙස්ට් කරන්න පුළුවන්. එතකොට ඇත්තටම يعني මුදල් හොව මාරුවක් වෙන්නේ නැහැ. උනාට reports බලා ගන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන් අපිට.
ඔව්, ඇත්තටම මේ මාත්‍රේ ක්‍රෙඩිට් කාඩ් ගේට්වේස් දෙක තුනක් දාලා තියෙන ඇත්තටම පිටරට ඒවා නම් ඇත්තටම බුද්ධික භාවිතයේ ඉතාමත් පහසුයි. ඒ කියන්නේ ඒ සඳහා ඒගොල්ලෝ ලබා දෙන සහාය ඉතාමත් උපරිම මට්ටමේ තියෙනවා. නමුත් ලංකාවේ පේමන්ට් ගේට් එකක් දානවා නම් බුද්ධික මේ Tamanටම කියලා සර්වරයකුත් අවශ්‍ය වෙනවා. මොකද දැනට මම දැකපු සම්පත් බැංකුව සහ HSBC දෙකම AI ලබා දෙන දේවල් ඉන්ස්ටෝල් කරන්න Tamanටම සර්වර් එකක් තියෙනවා. මොකද ගොඩක් Java මත ඒවා ඩිපෙන්ඩන්ට් නිසා.
අනිත් ප්‍රශ්නේ මේ පොස්ටින්ග් කරන දැන් වලට දෙන්නේ නැහැ නේද?
Shared web hosting account වල ඇත්තටම දාන්න හැකියාවක් නැහැ. يعني මේ ඇත්තටම තියෙන්නේ අනික මම දැකපු දෙයක් තමයි මේ ඇත්තටම security ගොඩක් enable කරපු servers වල මේගොල්ලන්ගේ මේ gateway වැඩ කරන්නේ නැහැ.
ඔව්, අනිත් ප්‍රශ්නේ මේ මම අහුවා යාළුවෙක් මේ payment gateway එකක් install කරන්න කියලා. යාට ඇති ප්‍රශ්නයක් එයාගේ තියෙන PHP version එක හරි Java version එක හරි ඒගොල්ලෝ payment gateway එක දීලා තියෙන වර්ෂන් එකත් එක්ක කම්පැටිබල් නැත්නම් ඒගොල්ලෝ සපෝට් කරන්නේ නැහැ
ඒ වගේ. ඔව් ඒ වගේ ගොඩක් ගොඩක් ගැටලු තියෙනවා මේ ලංකාවේ පේමන්ට් ගේට් වෙනවලු තියෙනවා. මම හිතන්නේ සෑහෙන පිළිතුරක් එන්නේ නැති නේ බුද්ධික.
ඔව්.
ඊළඟ ප්‍රශ්නේ මොකද්ද බුද්ධික අපිට
තියෙන? අපින් අහලා තිනවා චරිත කියලා කෙනෙක් අහලා තියෙනවා. එයා අහලා තිනවා වෙබ්සයිට් එකකට එන්න විසිටර්ස්ලා ගාන හිට ගාන කොහොමද බලාගන්නේ? ඒකට බලාගන්න ක්‍රමයක් කියන්නේ කියලා යාතු.
ඔව් මොනවාද ඇත්තටම තමන්ගේ මෙහෙමයි දැන් ගොඩක් වෙලාට වෙබ්සයිට් එක හෝස්ට් කරලා තියෙන සමාගම විසින් මේ වගේ ස්ටැටිස්ටික් ලබා දෙන අවස්ථා බොහෝ වෙලාවට තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් විසින්ම ගොඩක් වෙලාවට මේ වගේ මේ සයිට් එකට කොච්චරක් එනවද කියලා ඒගොල්ලන්ගේ රිපෝර්ටින් කරන දේවල් ගොඩක් වෙලාවට ලබා දෙනවා.
වෙබ් හෝස්ටින් කරලා තියෙන සමාගමනේ.
ඔව් සමාගම විසින් නැත්තම් තමන්ට අර Google Analytics වගේ එකක් පාවිච්චි කරන්නත් පුළුවන් නේද?
ඔව් Google Analytics වගේම තව තියෙනවා සයිට් මීටර් කියලා. Google එකේ පොඩි සර්වමක් දැම්ම නම් ෆ්‍රී
දැන් Google Analytics වගේ ගන්නම් මේ blog blogger blog එකක් වුණත් ඊටම පහසුවෙන් දාගන්න පුළුවන් analytics site එකේ ඔක්කොම විස්තරය දිනන code එකක් copy කරගන්න විතරයි
තියෙන්නේ පොඩි Java hits ගන්නට එහා ගිය ගොඩක් විස්තර ලබා ගන්න පුළුවන් Google Analytics
ඔව් ඒක තමයි මම හිතන්නේ ඒක සෑහෙන පිළිතුරක්
වෙනවා ඒක අපි links ටිකක් දාමු
ඔව් ඒක තමයි හරි බුද්ධිස් තිල්ලට අද තනීපනේ වගේ නේද දින
ඔව්
එකට තිල්ලෙන් ඇද පොඩ්ඩක් සවුන්ඩ් අඩු වෙලා තියෙනවා. අපේ මලින්ත දනිෂ්ක ඉන්නවද ලයින් එකේ?
ඉන්න.
ඊළඟ ප්‍රශ්නේ ගන්න බුද්ධික.
ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ සංජීවුම්.
සංජීව.
එයා අහලා තියෙනවා එයාගේ ISS server දාලා තියෙනවා කියලා කියනවා network server එකක් විදිහට. ඒකෙදි Windows update කාර්යක්ෂමව බෙදා හරින්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? ඒක ගැන තමයි අහලා තියෙන ඇත්තටම.
ඔව්. එයා එතෙන්දි කියලා තියෙනවා එයා පාවිච්චි කරනවා කියලා WSUS කියන සර්විස් එක. මේකට කියන්නේ Windows Server Update Services කියන එක. මේක ඇත්තටම ඇවිල්ලා Windows Update කියන එක අපි හැමෝම දන්නවා කියලා මං හිතනවා. ඒ කියන්නේ Windows වලට අප්ඩේට් ලබා දෙන දැනට සාමාන්‍යයෙන් තමන් අන්තර්ජාලය එක්ක සම්බන්ධලා මේ Windows ඒ කියන්නේ Microsoft සමාගමේ සර්වර්ස් වලින් මේ අප්ඩේට් ඩවුන්ලෝඩ් කරලා තමයි ඉන්ස්ටෝල් කරගන්නේ. නමුත් ලොකු සමාගම් ඒ කියන්නේ ලොකු සමාගම් පරිගණක බරගානක් ඒ කියන්නේ බොහෝ ප්‍රමාණයක් තියෙනවා නම් මේක පොඩි ගැටලුවක් වෙනවා. මොකද හැම කම්පියුටරයක් ගානේ මේ අප්ඩේට් එක සරෙන් සරේට ඩවුන්ලෝඩ් වෙනකොට ඉන්ටර්නෙට් බෑන් ඉත් යනවා. ඒ නිසා මේක පහසු කරන්න මේ WSUS කියලා වෙනමම සර්වර් එකක් Microsoft සමාගම් මගින් ලබා දෙනවා මේ Windows update local client ලතර බෙදා දෙන්න සමාගමෙන්. මේ අහන ප්‍රශ්නේ තමයි මේකත් එක්ක Windows ISA server එක ඒ කියන්නේ internet security and acceleration server එකයි මේ WSUS කියන සර්වර් එකයි එකට එක කම්පියුටර් එකකින් ගන්න Windows 2003 සර්වර් එක ඉන්ස්ටෝල් කරන්න පුළුවන්ද කියලා. කරන්න පුළුවන් පොඩි පොඩි වෙනස්කම් කීපයක් කරන්න තියෙනවා. මොකද මේ තමන්ගේ කියන්නේ Windows update service එකට මේ proxy එකෙන් ඔයා allow කරන්න ඕනේ එළියට මේ connection ඕන එකක් යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ anonymous විදියට ඒ connection එක යන්න දෙන්න ඕනේ කියලා ඔයාට කියන්න ඕනේ. ඊට අමතරව මේ system policy rule එකක් දාන්න ඕනේ මේ වගේ ඒවා එළියට යන්න දෙන්න පුළුවන් කියලා. ඇත්තටම මේ කරන්න බැරි කමක් නැහැ. මේකට අවශ්‍ය documents තියෙන තැනකට අපි link එකක් දෙමුනේ බුද්ධික.
කලින් ඇහලා තියෙනවා මේ සඳහා වෙනම Windows Server 2003 තියෙන පරිගණකයක් සම්බන්ධ කරන්න ඕනද කියලා. ඇත්තටම එහෙම කරන්න ඕනද?
නෑ. ඇත්තටම දෙකම එකම server එකක install කරන්න හැකියාවක් තියෙනවා බුද්ධික. මොකද මෙයා මෙතන කියලා දෙනවා IIS ඒ කියන්නේ ඉන්ටර්නෙට් ඉන්ෆර්මේෂන් සර්විසස් ඩවුන් වෙන එක නිසා මේක ඉන්ස්ටෝල් කරන්න බැරි නෑ. ප්‍රශ්නයක් එන්නේ ISA server එක ඉන්ස්ටෝල් කළා. මේක ඉන්ස්ටෝල් කරලා configure කරන්න තමයි තියෙන්නේ. මොකද by default ISA server එක ඇතුලේ ඉඳන් එළියට ඉන්ටර්නෙට් යන්න නැති පොඩි ගැටලුවක් තියෙනවා. මෙතෙන්දී Windows update services වලට එයාට කියන්න පුළුවන් proxy එකක් ඇටියට ISA server එකේ local IP එක දීලා එයා local IP එකෙන් එන traffic වලට පුළුවන් එළියට ඒ කියන්නේ අනිවාර්යෙන් මේ සර්විස් එකෙන් එන ට්‍රැෆික් මොකුත් ඔයාගේ password protected වගේ access නම් තියෙන්නේ ඒවා නන ඒ කියන්නේ fully anonymous access allow කරලා දෙන්න පුළුවන්. එතකොට local clients ලට update වෙන එක කිසි ගැටලුවක් නැහැ. මේක හරහා update කරගන්න පුළුවන්. හැබැයි ඔයා සාමාන්‍ය VPN වගේ දෙයක් යදාගෙන එළිය පැත්තෙන් ඒ කියන්නේ WAN එක site එකෙන් ඔයාගේ update services laptop වගේ පාවිච්චි කරනවා පාවිච්චි කරනවා නම් මේ සඳහා පොඩි පොඩි වෙනස්කම් ගොඩක් firewall වලදී කරන්න වෙනවා. ඒවටත් පොඩි ડોකියුමන්ටේෂන් තියෙන සයිට්ස් තියෙනවා. ඒක Microsoft සමාගමේ මේ white papers වගේ තියෙනවා. මම ඒවට link එකක් දෙන්නම්.
ඊළඟ ප්‍රශ්නෙත් යොමු කරලා තියෙන සංජීවම. ඇත්තටම මේ ප්‍රශ්නේ අහලා දැන් අපි ටිකක් කල් අපිට උත්තරයක් දෙන්න බලක් උනේ. ඇත්තටම අපිට තව පැහැදිලි කරගැනීම ඕනේ වුණා. ඒකින්ද අපි සංජීවගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා. ඒ උත්තර දීලා තියෙන ඒවට මේ සතිය අපි උත්තර දෙන්නේ නේද? එයා අහලා තින්නේ එයා පාවිච්චි කරනවලු Oracle database එකක් database server එක විදිහට. ඒකෙදි කිසි ප්‍රශ්නයක් නැතුව data දාන්න බලවලු database එකට. ඒත් data backup ගන්න වෙලාවට එයාට ගැටලුවක් එනවලු. ඒකෙදි ඒ කියන්නේ ගැටලුව ආපු වෙලාවට එයා event view එකෙන් බැලුවා මොකද වුනේ කියලා. එයාට එන්නේ instance කියලා instance name එක has been terminated කියලා එනවලු. ඒකෙදි අපි ඇත්තටම එයාගෙන් අහුවේ මොකද්ද data backup ගන්න පාවිච්චි කරන්නේ කියලා. එයා කිව්වා exp කියන command එක කියලා. exp කියන්නේ ඇත්තටම Oracle වල data export කරන්න දෙන එක නේ, backup ගන්න දෙන command එක. ඒකෙදි දැන් කලින් අපිට හිතෙනවා මෙන්න මේ වගේ දෙයක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට exp ඒ command එක දෙනකොට එයා දැන් Oracle වලදී user account තියෙනවා.
ඔව් එයා ඉන්න privileges මදි කියලා නේද?
එයාගේ අපි කියන්නේ පළවෙනියෙන්ම check කරන්න කියලා ඒ වෙලාවෙ ඉන්න account එකේ data export කරන privileges
තියෙනවා. ඔව්.
ඒකම try කරන්න 30DBA කියලා account එකක් තියෙනවා Oracle වල. ඒක තමයි powerful account එක, super account එක. ඔව්. ඒකෙන් try කරන්න data export කරන්න. එකම තව දෙයක් කියන්න දෙනවා දැන් exp කියන command එකේදී ඇත්තටම Oracle වලදී data export වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔය logical database export එකක්. ඒ කියන්නේ ඒකේ තියෙන user name, table ඒ වගේ ඒ කියන්නේ logical data ත් එක්ක export වෙන එක. ඇත්තටම exp වලින් data export කරාම Oracle වලටම තමයි අපෝ import කරගන්නත් පුළුවන්. එකම physical backup එකන සිස්ටම් එකකුත් තියෙනවා. ඒ කියන්නේ අපි ෆිසිකල් ෆයිල් එක අරගෙන ඒක බෑකප් කරන විදිහක් මම හිතන්නේ රිකවරි මැනේජර් කියලා ආර්ක් මෑන් කියලා දිනවල කරලා ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ෆිසිකල් බෑකප් වලට අපිට සංජීවට කියන්න පුළුවන් ඇත්තටම රිකවරි මැනේජර් මගින් බෑකප් කරන්නත් පොඩි උත්සාහයක් දරන්න කියලා මේ ESP කියන එක හරි ගියේ නැතොත් මම හිතන්නේ මේ වගේ ප්‍රශ්න ඇත්තටම ඇහුවාම දැන් අපිට ඊමේල් වලින් ප්‍රශ්න අහලා වුණත් හරි අමාරුයි මේ කියන්නේ හරියටම උත්තරයක් දෙන්න මොනවද වෙන්නේ කියලා.
ඔව් ඒක තමයි.
ඒ කියන්නේ ඒක ඇත්තටම ඔය වගේ දේවල් බලන්න නැතුව උත්තරයක් දෙන එක අමාරුයි. මේ අපි නිකන් අනුමාන කරන දේවල් තමයි කියන්නේ. පළවෙනි දේ තමයි බලන්න user privileges කොහොමද
කියන්නේ. සමහරවිට ගොඩක් වෙලාවට මේ වගේ දේවල් කරනකොට සුපර්ම user ගෙන් මේ වගේ දේවල් කරනවා නම් ගොඩක් හොඳයි. මොකද එතකොට මේ permission වගේ ගැටලු ගොඩක් වෙලාවට සමහරවිට backup account එකක් වුණත් මේ වගේ command run කරන්න බැරි වෙන අවස්ථා තියෙනවා නේ බුද්ධික.
ඔව් එහෙම වෙනවා. ඇත්තටම ඒ කියන්නේ account එක හදලා අපි හරියට privileges දුන්නේ නැති වුනහම ඔක වෙන්න බලුවන්. ඒක ඉන්න DBA කියන account එකෙන් try කරලා බලන්න. එහෙම නැති වුනොත් recovery manager කියන system එකෙන් බලන්න backup එකක් ගන්න. ඒකෙදි අපි ලින්ක්ස් ටිකක් දාමු නේද කලින් මේ
ඒක
කරන්නේ කොහොමද කියන්නේ.
ඔව් ඔව් මම දැන් සෑහෙන පිළිතුරක් එන්නේ නැති නේ බුද්ධිගේ.
ඔව්
ඊළඟට අපිට යොහාන් ගෙන් ප්‍රශ්නයක් තියෙනවා බුද්ධිග. මොකක්ද යා
කියන්නේ කලින් ඊට කලින් සදීපගේ ප්‍රශ්නයක් තියෙනවා අපේනේ.
ආ ඔව් මේක ඇත්තටම මේක කීප වරක් මග හැරිච්ච ප්‍රශ්නයක්. මොකද මේ වචන කීපයක් නිසා ඒක අපි ගිය පාරත් බලනට
ඇත්තටම අපි ඇත්තටම ගිය පාර උත්තර දෙන්න හිටියේ අපි අර පොඩි කරදරයක් වුණ නිසා ගිය පාර ඒක මග ඇරුණා. cloud computing කියන්නේ මොකද්ද කියලා තමයි සදී පහළ තියෙන්නේ. ඇත්තටම සරලව කිව්වොත් මේ වගේ දැන් අපි cloud එකක් කියන්නේ වලාකුලකට.
ඔව්.
cloud computing කියනකොට ඒ අදහසම එනවා. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා එකතු වෙන පරිගණක පද්ධතියකට තමයි මම හිතන්නේ cloud computing කියලා කියන්නේ. ඒක කියන්නේ මේ අපි මේ කියන එකේ නිවැරදිම නිර්වචනය නැති වෙන්න පුළුවන්. ඒත් අපි උත්සාහ කරනවා ඇත්තටම ඒ කියන්නේ අපිට විස්තර කරන්න පුළුවන් විදිහට ඒක කියන්න.
එහෙනම්
අන්තර්ජාලය හරහා එක එක සේවාවන් ගොඩක් එකතු වෙලා හැදෙන පරිගණක පද්ධතියකට තමයි cloud computing කියන එක අදහස දෙන්නේ ගලින්.
ඔව් ඇත්තටම මේක එකතකින් සමහර අය කියනවා මේක අන්තර්ජාලයට cloud computing කියලා කියන්න පුළුවන් කියලා. ගොඩක් වෙලාට cloud services කියලා තමයි මේවට කියන්නේ නේද මේ බුද්ධික. උදාහරණයක් ගත්තොත් Google Docs කියන වගේ ඒවා cloud service එකක්. ඒ කියන්නේ අන්තර්ජාලය හරහා ලබා දෙන සේවාවක්. තමන්ගේ පරිගණකයේ කිසිම දෙයක් ස්ථාපනය කරන්නේ නැතුව ඕනෑම තැනක ඉඳන් තමන්ට සා වෙනත් අයට ඇක්සස් කරන්න පුළුවන් සේවාවන් වගේ දේවල් වලට තමයි cloud computing කියලා කියන්නේ නේ බුද්ධික.
ඔව් ඇත්තටම දැන් මේ පරිගණක පද්ධති පරිණාමය වෙගෙන එනකොට කාලින් මම හිතන්නේ මුල් කාලෙදි තිබුණේ ගොඩක් එකිනෙකට සම්බන්ධ වෙච්ච පරිගණකනේ. ඒකෙදි ඒ කියන්නේ ඒ පරිගණක පද්ධතිය දින කොටක් ගත්තාම ඒව වෙන් කරන්න හරි අමාරුයි. අපි කියනවා ටයිට්ලි කපල් වෙච්ච ඒවා කියලා.
ඔව්.
ඒ සිස්ටම් වලට ඒත් දැන් දියුණු වෙනකොට දැන් හැම දිනටම ඒක තේරෙන්න ගත්තා. ඒ කියන්නේ මේ පද්ධතිය ඇතුලේ තියෙන සමහර දේවල් අපිට එලියට ගත්තොත් තවත් දේවල් වලට යූස් කරන්න පුළුවන් කියලා. අන්න ඒ සංකල්පයත් එක්ක තමයි සර්විස් කියන දේ ආවේ. කියන්නේ software as a service කියන සංකල්පය ආවා. පොදු සේවාවන් දෙන්න පුළුවන් පද්ධති වෙන වෙනම ස්ථාපනය කළා. ඒවට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ අපිට ඇත්තටම මොනව හරි කරගන්න ගියාම අපිට සේවාවන් ගොඩක් තියෙනවා. ඒ සේවාවන් කොයි විදිහටද එකට සම්බන්ධ කරගන්නේ කියන දේ තමයි ඇත්තටම අපිට කරන්න දෙන්නේ. එතකොටනේ දැන් cloud computing කියන එකෙත් ඒ වගේ අදහසක් තමයි.
ඔව්, ඒ කියන්නේ internet based services වලට ගොඩක් වෙලාට කියන්නේ cloud computing කියලා.
ඔව්, ඒ වගේම දැන් ඔය software කියන්නේ designing ගැන එහෙම කතා කරනකොට service oriented architecture කියන එක දැන් ගොඩක් කතා වෙනවා. ඒකෙත් මම හිතන්නේ cloud computing කියන එකත් ඒ අදහසත් එක්කත් ගොඩක් සමගාමීයි.
ඔව්, ඒ කියන්නේ මේ software as a service කියන web 2 මේ ඒ වගේ දේවල් වලටත් මේ ගොඩක් වෙලාට මේවා cloud services වලට තමයි වැටෙන්නේ බුද්ධි.
ඔව්, ඒ වගේම කාලෙක මම දැන් ඔය ගැන පොඩ්ඩක් විස්තර හොයනකොට දැක්කා දැන් RMS කියන්නේ open source වල ප්‍රෝග්‍රාමී.
ඔව්.
එයා හැබැයි විවේචනය කළා තියෙනවා cloud computing කියන එක.
ඔව්.
පොඩ්ඩක් මම එහෙම එක දණක දැක්කා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට cloud computing කියන එකේ අපි ඒක output එකක් විතරයි දකින්නේ service එකේ. තුලේ වෙන්නේ මොනවද කියන එකේ අපිට අවබෝධයක් නැහැ. ඒ ගැටලුව හින්දා මම හිතන්නේ එයා විවේචනය කළා
කියලා. ඔව්, ඇත්තටම මේ cloud computing කියන එක මේ අප මේ Dell සමාගම විසින් මේක මේ patent එකක් ගන්න පවා trademark එකක් වගේ ගන්නත් උත්සාහ කළා
තිබ්බා. copyright ගන්න කියලා
ඒක ඇත්තටම මේ
ප්‍රතික්ෂේප
කළා
තිබ්බා. මම හිතන්නේ ප්‍රමාණවත් උත්තරයක් ලැබෙන්නේ නැති නේද?
ඔව්,
එතනම Google වල පොඩ්ඩක් සර්ච් කරොත් එහෙම ගොඩක් resources තියෙනවා නේද cloud computing.
ඔව්, මේ වගේ දේවල් හොයා ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නෙට යන්න බුද්ධික අපි එන.
ඊළඟට යොහාන් අහලා තියෙන ප්‍රශ්නේ එයා Ubuntu 4.4 සහ Windows XP XP2 hard disk දෙක install කරලා තියෙනවා කියලා තියෙනවා. එයා ඊට පස්සේ මොන හරි ප්‍රශ්නයක් නිසා අපව Windows XP දාලා තිනවා. එහෙම තියද්දි ඒක උඩින් ඊට පස්සේ යාට දැන් boot වෙනකොට Ubuntu වලට යන්න බැරිලු. කෙලින්ම Windows XP වලට එනවා කියලා තියෙනවා. කියන්නේ dual booting තියෙච්ච computer එකක එයා ආපහුදරයක් Windows XP දාලා තිනවා. දැන් මට පස්සේ දැන් Ubuntu වලට යන්න බැරිලු.
ඔව්, මේකට සරලව කියන්න තියෙන ඇත්තටම Ubuntu දැන් සාමාන්‍ය Windows අපි install කරලා Ubuntu install කරාම boot loader එක install කරන්නේ Ubuntu විසින්. hard disk දෙකක් භාවිත කරන් මෙතෙන්දි හැමතිස්සෙම primary කියන hard disk එකේදී තමයි boot loader එක ලියන්නේ. ගොඩක් වෙලාවට Ubuntu වල පාවිච්චා වෙන්නේ මේ grub කියන boot loader එක. දැන් මෙතෙන්දි මෙයා මේ දේ කරාම් වෙන්නේ Windows නැවත install කරාම් වෙන්නේ මේ grub boot loader එක මැකිලා Windows normal විදිහට install වෙනවා. ඇත්තටම එතකොට Windows වලින් හොයලා බලන්නේ මේ Linux operating system එක වෙන hard disk එක තියෙනවද කියලා. ඉතින් මෙයාට මෙතෙන්දි කරන්න තියෙන එකම දේ තමයි මේ boot loader එක ආයි repair කරන එක. හැබැයි මම දැකලා තියෙනවා මට හැබැයි කරලා බලන්න බැරුණා Windows boot loader එකේ දාගෙන Linux boot කරන්න හැකි ක්‍රම තියෙනවා. ඒ වගේම මේක කරලත් තියෙන. අතන මම මගේ අලුව කරලා තියෙනවා, දකලා තියෙන. අතන මම පෞද්ගලිකව නම් කරලා බලලා නැහැ. ඒ ගැන හොයලා බලලා යාට tag ගාලා විනාශ කරගන්න, tag ගාලා වෙනස් කරලා boot කරගන්න පුළුවන් නම් ඒ ගැනත් නැත්නම් මම දන්න ක්‍රමේ නම් සාමාන්‍යයෙන් නැවත grub boot loader එක කොහොමද hard disk එකේ install කරන්න කියලා. ඒ දෙකට අපි document එකකට link දෙයක් දාමු නේ බුද්ධි.
ඊළඟට අපිට ඇත්තට ප්‍රශ්නයක් කියන්නේ යෝජනාව වගේ යොමු කරලා තියෙන්නේ. cool කියලා තමයි යාගේ නම දාලා තියෙන්නේ. එයා කියලා තියෙනවා මේ පහුගිය දවස්වල මම හිතන්නේ ගොඩක් දෙනා කතා බහට ලක් වුණා මේ අර පිරමීඩ ආකාර ගන්න දෙනු කියලා අපි කියනවා. ඒවා දැන් අන්තර්ජාලයේ ආයිමත් හිතෝසෝලා කියලා එයා කියනවා. ඒ වගේම ලංකාවෙත් ඒකට සම්බන්ධ වෙන සමාගම් වෙබ් අඩවි දිවි වෙලා කියලා. ඒ වගේම මේ e-commerce මගිනුත් ඒවට ගොඩක් පිටුහලක් වෙනවා කියලා දිනවා. කාලින්ග මොනවද ඒ ගැන කියන්නේ? ඒ කියන්නේ නීති විරෝධී ගන්න දෙනුවක්ද කියලාත් එයා අහලා තිනවා ඒකනේ.
මෙහෙම ඇත්තට මේ අය ගොඩක් සූක්ෂම විදිහට මේවා කරගෙන යනවා. ඉතින් ඒ කියන්නේ මේක නීති විරෝධී නොවන විදිහට මොකද මේ ගොඩක් අය කරන්නේ? මේ වෙනුවෙන් බඩුවක් ලබා දෙනවා. එතකොට මේක ඒගොල්ලෝ පෙන්නේ
ඉතින්නේ මේ බඩුව ඇත්තටම මේ ගෙවන ගන්නට වටින්නේ නැහැ
නේද වටින්නේ නැහැ වටින්නේ නැහැ දැන් මේ ළඟ මේ මෙයා එක එක මේ මෙයා සමාගම් වලින් මේ මේ වගේ දේවල් කරනවා ඇත්තටම ඉතින් මේක වෙලා තියෙන්නේ මේ 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 කරන අයට මේක ගැන ඇත්තටම හිතලා බලන්න බැරිද කියන එක තමයි මට නම් හිතා ගන්න තියෙන්නේ මොකද මේ වගේවට අහුවලා තිනවා අනන්තවත් අපේ මිනිස්සු
ඒක හරිම ලේසි අඳුරගන්න හුඟක් වෙලාවට කියන්නේ ඔබ වගේම තවත් දෙදෙනෙක් බඳවා ගත්තොත් මේ වගේ ගානක්
හම්බ
වෙනවා. එතනින්ම අපිට තේරුම් ගන්න පුළුවන්
මේක තියෙන මේ ලංකාවේ මේ අලුතෙන් මේ මේ අලුතෙන් කට්ටිය මුදල් හොයන්න යදා ගන්න උපක්‍රමය තමයි අනිත් අයට පෙන්වන එක මේ අන්තර්ජාලය හරහා මුදල් හොයාගන්න එක හරි ලේසියි කියලා. ඉතින් අපේ අය හැමෝම අපිනුත් දාන පස්සෙත් නැහැ කොහොමද ඉන්ටර්නෙට් එකේ සල්ලි හොයන්නේ කියලා.
ඒක මම හිතන්නේ අපේ මේ ඇටිටියුඩ් එක තියෙන ප්‍රශ්නයක් නේද? ඒ කියන්නේ නිකන් ඉඳලා සල්ලි හොයන්න කැමති කට්ටිය
වැඩි. ඔව් දැන් අකනවා දැන් මට මේ අපි බ්ලොග් ලියන්න කියලා කට්ටියට කිව්වම කියන්නේ ඉතින් බ්ලොග් එකෙන් මොකද අපිට සල්ලි හොයන්න පුළුවන්ද? අපිට ඇඩ් දාන්න පුළුවන්ද? ඉතින් මේ මේ වගේ මුදා ඒ කියන්නේ වාණිජකරණයේ උපරිම වශයෙන් ඇවිල්ලා ලංකාවේ මේ අන්තර්ජාලය දැන් කට්ටිය පෙන්වන්නේ Google වගේ මම දැක. එතන වෙලඳන්නේ බව යන Google වලින් සල්ලි හොයන්න කියලා. ඉතින් මේ වගේ තත්යකට තමයි දැන් ඇත්තටම මේ අන්තර්ජාලය පෙන්වන්නේ ලංකාවේ මිනිස්සුන්ට.
හැබැයි තමන් මේ දක්ෂයෙක් නම් අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න බැරිකමකුත් නැහැ. මොකද දැන් මොකක් හරි පරිගණක මේ ලැන්ග්වේජ් එකක් හරි නැත්නම් වෙබ්සයිට් හදන්න පුළුවන් නම් හරි.
ඔව්. ඒ වගේ ව්‍යාපාරික ඒ කියන්නේ තමන් මහන්සිලා ව්‍යාපාරික දෙයක් කළම මුදල් හොයන්න බෑ කියන එක නෙමෙයි මම මෙතෙන්දි කියන්නේ.
අපි දෙන දෙයකට අනිවාර්යයෙන්ම අපිට මොන හරි හම්බ වෙනවා.
ඔව් මම මේ ළඟදී පත්තරේ පාවා දැක්කා මේ සෙමිනා පාවා දින රුපියල් 1500ක් ලැබලා Google මගින් මුදල් හොයාගන්නේ කොහොමද කියලා.
ඔව්.
ඇත්තටම මේ පිරමීඩාකාර ගණදෙන වලට යොමු වෙන ගොඩක් කට්ටියගේ අපි දැකපු දෙයක් තමයි මේ AI කියන්නේ සැබෑ ජීවිතයේදීත් එහෙම බලාපොරොත්තු වෙනවා නේද? ඒ කියන්නේ නිකන්
අඩු මහන්සියකින් අඩුවෙන් වේදන් කරලා වැඩි
වෙනවා. හම්බ කරගන්න. ඒකද මම හිතන්නේ ඉන්ටර්නෙට් එකේදී ඔකට අහු වෙන්න තියෙන ඉඩ වැඩි
නේද? ඔව් ඉන්ටර්නෙට් එක මේ අපේ අය ගොඩක් අයද නැතින ඇතන දැනුම මදිකම නිසා මේ අය හිතන් ඉන්නේ ඇතන මේක මේ මහා ලොකු දෙයක් කියලා. මොකද ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මගෙන් පෞද්ගලික අහන ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්නේ කොහොමද කියලා. ඉතින් මම නම් කියන්නේ මේ දැන් බුතිල්න කිව්වාගේ ඇත්තටම මේ සඳහා ගොඩක් හොඳ වෙබ් අඩවි තියෙනවා නේද? තිල්න තමට හැකියාවක් තියෙනවනේ.
දැන් තමන්ට හැකියාවක් තියෙනවා නම් පුළුවන් ඉන්ටර්නෙට් එක හරහාම වෙන කට්ටිය කියන්නේ අපිට වැඩ අරගෙන PHP එක්කෝ වෙබ්සයිට් හදන එකක් එක්කෝ මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් හදන එකක් ඒවට ජොයින් වෙලා අපේ දක්ෂතා පෙන්වලා අපිට සල්ලි හම්බ කරන්න පුළුවන්.
උදාහරණයක් විදිහට ඊටතර ලේසි ෆොටෝග්‍රැෆි කරනවා නම් තමන්ගේ ෆොටෝස් දාලා සමහර සයිට්ස් තියෙනවා ඒ වෙබ් අඩවියෙන් ඔබගේ ෆොටෝ හොඳයි කියලා හිතන කෙනෙක්ට ගන්න පුළුවන් සල්ලි තියෙනවා.
ඔව් ඒ වගේ ගොඩක්
එතකොට අපිට සල්ලි හොයාගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ හැබැයි ඉන්ටර්නෙට් කියන්නේ මාධ්‍යයක් විතරයි නේතු සල්ලි හොයාගන්න බිස්නස් එකක් නෙමෙයි
මේක මේ මිනිස්සු මුලා කරලා සල්ලි හොයාගන්න ක්‍රමයේ මීට වඩා කට්ටිය දැන් අතර මන් දන්නා ගොඩක් මේ ඒවා තිබ්බා මේ ඇත්තන රුපියල් 4000ක් ගෙවලා බැඳුනහම CD එකක් එවන ඒකේ තියෙන data වලින් බලලා ඔය වෙබ්සයිට් එකක් හදලා තමයි සල්ලි හොයන්න පුළුවන් කියලා ඉතින් මේ අය මේ මහා ලොකු මොනවාද ඒවට කියන්නේ මේ කොන්ෆරන්ස් දීලා කරන්නේ මේ බ්ලොග් එකක් හදලා ඒකට Google AdSense වලට රෙජිස්ටර් කරලා ඇඩ් එක දාන්න කියලා ඊට පස්සේ අනුන්ගේ සයිට් වලින් මේ කන්ටෙන්ට් කොපි කරලා තමන් එකට දාලා කීවර්ඩ් දාගෙන මේකට හිට් ගන්න යාළුවන්ට ක්ලික් කරන්න කියන්න ඕවා තමයි ඉතින් කියන්නේ. ඉතින් අන්තිමට සතියේ ඉඳන් Google AdSense account එක
disable කරනවා.
අපි දැන් මේක ඇතුළේ ඉන්න කෙනෙක්ටත් එහෙම දෙයක් වුණා.
ඔව් මම හිතන්නේ මේ වගේ දේවල් වලට රජයෙන් කරන්න පුළුවන් දේවල් ඇතන මහ බැංකුව විදියට එහෙම කරන්න පුළුවන් දේවල් කරනවා මම හිතන්නේ ඊටත් වඩා අපි කරන්න ඕන මේ මිනිස්සුම දැනුවත් කරන එක.
දැනුවත් කරත් ඇත්තට මිනිස්සු මේවා පිළිගන්නේ නෑ නෑ එහෙම නෙමෙයි අර ලක්ෂයක් වල දිනවා මේකෙන් කියලා තමයි කියන්නේ. එයා ඒ කෙනා කියන්නේ එහෙම තමයි මොකද ඕගොල්ලංග පොළඹවලා එහෙම ඕගොල්ලෝ මගින් ඒගොල්ලෝ මුදල් හොයාගන්න උත්සාහ කරන්නේ.
ඔව් ඒත් පිරමීඩාකාරය වල ඇත්තටම සල්ලි හම්බ වෙච්ච අය ඉන්නවා. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ ටිකක් කල් යනකොට හැමෝටම මේ සල්ලි හම්බ වෙන්නේ නැහැ. උඩම ඉන්න කට්ටියට වැඩිපුර හම්බ වෙනවා.
ඔව් ඒ කියන්නේ
ඉස්සෙල්ලා ආර්ථික දෙයක් නෙමෙයි.
ඉස්සෙල්ලා මෝඩය වෙච්ච කට්ටිය පොඩ්ඩක් සමාජයට ගොඩ යනලා හිටියන.
ඔව්. ලංකාවේ තහනම් හැබැයි.
ලංකාවේ නේද ගොඩක්
තහනම් කරා.
ගොඩක් රටවල තහනම්.
ඒ වගේම ඊළඟ ප්‍රශ්නයක් අහලා දෙනවා අපි යොහාන් තමයි අහලා දෙන්නේ. එයා අහලා දෙනවා ස්පෑම් කියන්නේ මොකද්ද? ඒකම අහලා තිනවා එයා දැකලා තිනවා කියලා වෙබ්සයිට් වල ඊමේල් ඇඩ්‍රස්ස් ඩිස්ප්ලේ කරනවා දැන් මේ වගේ දැන් abcd@yahoo.com කියන එක @ කියන එකයි .  කියන එකයි ඒ සංකේත වලින් දාන්නේ නැතුව අකුරු වලින් ලියන වරහන් ඇතුළේ ඒ විදිහට දාන එක ස්පෑම් එක සම්බන්ධයක් තියනවද කියලා එයා අහලා තිනවා.
ඔව් ස්පෑම් කියලා කියන්නේ ඇත්තටම තමන්ගේ
කරදරකාරීනේ
තමන්ගේ කැමැත්තක් නැතුව තමන්ට කිසියම් කෙනෙක් හෝ කිසියම් සමාගමක් විසින් මේල් එකක් එවනවනම් ඒක අනිවාර්යෙන් ස්පෑම් එකක් හැටියට ගණන් ගන්න පුළුවන්. ඒ වගේම මේ ස්පෑම් කියන එක ඇත්තටම ලංකාවේ දැන් නීතිගත වෙලා තියෙනවා මේ ඊමේල්. මොකද ඇත්තටම මේක ඔව් ඒ කියන්නේ කම්පියුටර් ක්‍රයිම්ස් ඇක්ට් 2007 එකේ මේ ගැන පොඩි සඳහන් කිරීමක් තියෙනවා. හැබැයි මේක දැන් මේ වගේ දැක් ස්පෑම් කියන එකත් ලීගලි ගත්තොත් එහෙම තමන්ගේ ගෙදෙට්ට තමන්ගේ අවසරයන් නැතුව ලිපි දිගටම එවනවා නම් තමන්ට මේක නීතිමය පියවරක් ගන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ස්පෑම් වලටත් තමන්ට කරදරාකාරී විදිහට එවනවා නම් මේල් වලට ගන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි Google වගේ Yahoo mail වගේ එනවනම් ඒ mail එක ක්ලික් කරලා spam කියලා ක්ලික් කරන්න. එතකොට ඔයගේ 10 දෙනෙක් ක්ලික් කරොත් එහෙම ඊට පස්සේ මෙයා කොච්චර mail එවුවත් අර හැම ඒ mail ඒ කියන්නේ ඒ mail service එක පාවිච්චි කරන කට්ටියගේ වැ spam වලට යනවා.
මම දැක්ක දෙයක් තමයි මේ spam blacklist තියෙන service තියෙනවානේ.
ඔව් ඇත්තටම RBL කියලා මේවට කියනවා. මේවට කියන්නේ real time blacklist කියලා. මේකේ කරන්නේ ඇත්තන spam වෙන සමාගම් උදාහරණයක් ගත්තොත් දැන් ඇත්තටම මේ ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ ඒ කියන්නේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් ඉන්න එයාගේ සර්වර් ගොඩක් කට්ටිය මේ ඊමේල් මාකටිං වලට යොදා ගන්නවා.
ඔව්.
ඉතින් මේක වෙන්නේ මේ ටිකක් කල් මෙහා යොදා ගත්තාම කට්ටිය කරන්නේ මේ සර්වර්ස් වල IP බ්ලැක්ලිස්ට් කරනවා.
එතකොට
කාටවත් ඒ සර්වර්ස් යොදාගෙන අර මේ සමාගම් ඒ කියන්නේ අනිත් සමාගම් වල හරි කවගේ හරි මේ සර්වර්ස් වලට ඊමේල් යවන්න බැරි වෙනවා.
ඒතකොට ඊමේල් එකක් අඩුම ගානේ ඒ ග්‍රාහකයට යන්නේවත් නැහැ.
යන්නේවක් ගන්න එක රිටර්න් වෙන එක තමයි මේවට මේ රියල් ටයිම් බ්ලැක්ලිස්ට් තමන්ටුණා තමන්ගේ මේල් සර්වර් මේ වගේ ගොඩක් ස්පෑම් වෙනවනම් මේ රියල් ටයිම් බ්ලැක්ලිස්ට් නොමිලේ කියන්නේ RBL ගොඩක් නොමිලේ දෙන සමාගම් ගොඩක් තියෙනවා. ස්පෑම් කෝප් ඒ වගේ ආ තියෙනවා. තමන් හිතකොට කරන්න තියෙන තමන්ගේ සර්වර් එකට මේගොල්ලන්ගේ මේ සෙටින්ග්ස් ටික දාගත්තාම ඊළඟ පාර මේ වගේ ස්පෑම් කියලා මාක් වෙච්ච සර්වර්ස් වලින් එන මේල් කෙලින්ම රිජෙක්ට් කරනවා.
අනිත් එක මම දැනදරමින් ස්පෑම් ෆිල්ටරින් හොඳටම දැනට මම දන්න විදිහට කරන්නේ Google Gmail විතරයි.
ඔව්.
මම Yahoo account එකක් use කරනවා. කොච්චර spam කියලා click කරලා අලුතෙන් එන හැම spam එකම මගේ inbox එකට තමයි මුලින්ම
යන්නේ. ඔව්.
Google ලාගේ මම 100ට 1ක් වගේ තමයි spam filter නොවි තියෙන්නේ.
ඔව්. හැබැයි ඒ වගේම දැන් මේ තවත් දැකපු දෙයක් තමයි මේ මගේ සමහර යාළුවෝනේවත් මේ spam වලට යනවා. ඒකට ඒ ගොඩක් හේතු වෙන්නේ මේ හැය mail යනකොට අනිත් කට්ටිය මේවා spam කියලා mark කරනවා.
මයිදන කාලෙක ඉන්ටර්නෙට් වලට වෙලා තියෙන ලොකුම කරදරද ස්පෑම් තමයි නේද?
ස්පෑම් සා මේවා මේ ඊමේල් මාකටිං කියලා මේ ලංකාවේ මහා ලොකු වල සමාගම් බර ගානක් මේ ඇවිල්ලා මේ මිනිස්සුන්ට මේල් ගහන මහා කරදරකාරී වැඩක් තමයි මේවට. ඇත්තටම ඉතින් මේ පියවර ගන්න පුළුවන් තමන්ට ඒ අයට. ඇත්තටම මම නම් දුරගතන එපා හැමතුම ලබා දීලා බයිනාස්ථාන් තියෙන මේ වගේ වන්න එපා
කි. මට මේ මෑතකදී ඉඳන් ඊමේල් වගේ කියනවා ඒක ස්පෑම් වෙන්නේ නැහැ තාම. මේ හුඟක් එන්නේ ඔය හරිග කිව්වා වගේ වර්ක්ෂොප් තියෙනවා කියලා.
ඔව්.
ඒ වගේ හරියට මේල් එනවා.
ඔව් මම නම් කරන්නේ වර්ක්ෂොප් එකේ තියෙනවා කියන කට්ටියට කතා කරලා හොඳට බයිනවා. ඔයාට කවුද මේල් එවන්නේ කිව්වේ කියලා හොඳට බැනනවා. අපි දන්නේ නැහැ කියලා තමයි AI කියන්නේ. ඉතින් හොඳට මේ දෙක තුනක් කට්ටියෙන් අහගත්තම ඒගොල්ලෝ තේරුම් ගන්නවා මේක ඇත්තටම මම නම් නේද මේ දනිෂ්කත් මේ වගේ ප්‍රශ්න
නේද? ඔව්. ඇත්තම කාලෙක දැන් තව දෙයක් තියෙනවා. දැන් අද මේ අදත් එකක් තාම මේ අපේ මල්ලි කෙනෙක්ගෙන්ම මේ ඒ කියන්නේ දැන් කාගේද මේ අන්නතුරුරකටපත් වෙච්ච කෙනෙකුට මේ ආධාර දෙන්න මේක තව 5-10 දිනකටද යවන්නේ. එතකොට AOL එකෙන් සල්ලි ගෙවනවා කියලා. ඉතින් ඒකේ ඒක ට්‍රැක් කරන්න AOL එකේ කෙනෙක්ගේ අඩු ගන්න ඒ කියන්නේ සාමාන්‍ය දැනීමක් තියෙන ඕන කෙනෙකුට AOL එකේ කෙනෙක්ගේ ඊමේල් ඇඩ්‍රස් එකක්වත් එතන නැහැ. ඉතින් ඒකේ වෙන්නේ එතන ඉන්න හැමෝගෙම ඊමේල් ටික එකතු කරගන්න එක. තව දැන් මේ මෑත කාලේ තව දෙයක් වුණා ලංකාවට ආවා ප්‍රසිද්ධ කියන්නේ අලුතෙන් ආපු මේ කියන්නේ අප කියන්නේ
එයාටත්
ගෙන්නවයි කියලා ඒකෙන් ෆ්‍රී ෆෝන්ස් දෙනවයි කියලා මේ කී දිනකටද යවන්න කිව්වා. ඒක මේ යවන්න කියලා කිව්වේ මේ Gmail account එකකට. ඉතින් ඒක හොඳටම තේරුණා මේක මේ අදාළ සමාගමේ ඉගෙනුමන්නේ මේ කවු හරි මේ Gmail ඒ කියන්නේ සාමාන්‍යයෙන් හදපු account එකක් කියලා. ඉතින් මේවා අපි ඒ කියන්නේ තොරතුරු සාක්ෂණේ කියලා නිකන් මහ ලොකු දෙයක් නෙමෙයි. මෙතන තියෙන සාමාන්‍ය අපේ දිනදා ජීවිතේ පාවිච්චි කරන කියන්නේ සාමාන්‍ය දෙනීම අවශ්‍ය වෙන්නේ.
ඉතින්
මේකෙදි වෙන්නේ අපි හැමෝගෙම තමන්ගේ සහ තමන්ගේ යාළුවෝගේ ඔක්කොම ඊමේල් ටික තවත් ස්කෑම් කරන්නෙකුට නිකම්ම අපි ගිහින් දෙනවා මෙන්න මේ අපිට මේ කරදර කරන්නයි කියලා.
ඔව් ඒක ඇත්තටම තමන් අනිත් අයටත් කරන කරදරයක් තමයි මේ වගේ මේල් ෆෝවර්ඩ් කරන එක.
ඔව් ඇත්තට.
දැන් කාලින්ක මේල් ෆෝවර්ඩ් කරද්දී අර CC කියන කොටුවට නෝදා BCC කියන කොටුවට
යාළුවටම අපේ අය මේ මේල් ෆෝවර්ඩ් කරනකොට මම දැක මේ ළඟදී අපි මේ දැකපු දෙයක් තමයි නේ දනිෂ්ක මේ වගේ මේල් එකක් ගෲප් එකකට එවලා තිබ්බා.
අනිවාර්යයෙන්. ඔව්. ඒකනේ අතර වෙගෙන අදාළ නැති මේ කරුණොත් වෙනදී මොන වුණත් ඉගෙන තමන් තීරණය මම නම් ඒ වගේ කට්ටියට ගොඩක් කියන්නේ ඉගෙන තමන්ගේ පෞල් කෙනෙක් ගීමේල් එකට 2 එකට දාලා යවනවද ඉතින් එහෙම කියලා තිතන්න කියලා වෙන කෙනෙක් එකක් දාන්න කලින්
අනිවාර්යෙන් පිටට මේල් එකකට හොඳම වැඩි ගෲප් එකකට යනවා නම් BCC කියන එකට දාන්න
මට දන්න ඇති නේද මට ලංකා මයික්‍රොසොෆ්ට් සමාගම් විසින් ඔහොම ස්පෑම් එකක් කියලා ඒගොල්ලන්ට චකර තැබ්බ
බ්ලොග් එකේ තිබ්බනේ
අන්තිමට ඒ සමාගමේ CEO ට කොට කතා කරලා මගෙන් සමාව ගන්න උනා.
පොතකුත් හම්බුණා මං හිතන්නේ.
කලින් ඇතුළත මෙච්චර කල් අපිට මේ ඊමේල් වලින් විතරයි මේ ස්පෑම් කරදරේදී උනේ. මට දැන් දවස් 4ක විතර ඉඳන් SMS වලින්
ආවා. ඒකට නම්
මං සර්විස් එකක නැත්නම් තමයි පටන් අරගෙන දෙන්නේ.
ඔව් මේක ඇත්තටම මේ කට්ටිය මේ SMS gateway අරගෙන ගහන එක සහ මේ බැංකෝ වලින් කරන හරි කරදරයක් තියෙනවා මං ළඟදී මේ අපේ මේ ඇත්තම කිව්වොත් මේක ප්‍රධාන පෙරේ මේ ක්‍රෙඩිට් කාඩ් ලබා දෙන බැංකුවක් ඒ බැංකුව විසින් මේ ඒගොල්ලන්ගේ මාකටිං කරන්න ස්පෑම් කරන සමාගමකට ලබා දීලා තියෙනවා මම ඉතින් කතා කරලා හොඳ නැන් දෙයක් කිව්වට පස්සේ ඔන්න පළවෙනි මාසෙ ඉතර ආවෙන දැන් ආයෙනවා ඉතින් මේ වගේ පහත් මට්ටමක මාකටිං තමයි ඇත්තම දැන් මේ අය කරන්නේ
ඔව් අනිත් එක ස්පෑම් වලදී මුලින්ම කරන්නේ ඒගොල්ලෝ අපේ ඊමේල් ඇඩ්‍රස්ස් හොයාගන්න එක ඔය දැන් එයා අහලා තියෙන ප්‍රශ්නේ හැටියට ඇඩ් කියලා වරහන් ඇතුලේ දැමීමෙන් ඔය ප්‍රෝග්‍රෑම්ස් වලට ඔටෝමැටිකලි අපේ ඊමේල් ඇඩ්‍රස්ස් කොපි කරගන්න අමාරු වෙනවා.
ඔව්. ඇත්තටම මේක වෙන්නේ අර මේ සොෆ්ට්වෙයාර්ස් තියෙනවා මේ ඉන්ටර්නෙට් එකේ වෙබ් පේජස් වල ලියලා තියෙන ඊමේල් ඇඩ්‍රස් එකතු කරන ක්‍රමය.
වෙබ් බොට්ස් වගේ.
ඔව්. ඒක සාමාන්‍යයෙන් ඇඩ් කියලා දාන එකත්
හුඟක් කරගන්න ඕන. ඔව්. ඒ රෙඩිකෝඩ් කරලා මේක හදාගන්න මේ ෆෝමැට් එකට ABC ඇට් අරහ මේ දාලා කරනවා. මේක ඉතින් විවිධ ගොඩක් කරලා මම නම් කියන්නේ වෙබ් අඩවියක දානවා නම් කෙලින්ම ඉමේජ් එකක් දාන්න කියලා ඊමේල් එක.
ඔව්.
කලින්ගර ඔයාට මේ ක්‍රෙඩිට් කාඩ් සමාගමෙන් අමයි කිව්ව SMS එකත් නැත්නම් කෝල්ස් දෙ.
නෑ ඇත්තටම ඊමේල් එකක් එන්නේ දනිෂ්ක.
අහහ මොකද ඇත්තටම මේ දැන් ඉන්දියාවේ දැනට ක්‍රියාත්මක වෙනවා මේ කියන්නේ කෙලින්ම කියන්නේ ආයතනයකට කතා කරලා දැන් උදාහරණ කලින්ගරලාගේ ආයතනය නම් මේ කියන්නේ කොහරි ඉඳගෙන ඔය වගේ මේ කියන්නේ කෙලින්ම කෝල්ස් කරා කෝල්ස් දෙන්නේ කියන්නේ දැන් කලින්ගරට දුන්නා නම් ඊළඟ විනාඩියේ ඉන්නේ තාලින්ගරේ යාළුවට ඒ වගේ.
මං හිතන්නේ බටහිර සමාගම් වල ඕක තියෙනවා
ගොඩක්. බටහිර නෙමෙයි ලංකාවේ තියෙනවා උගෝ විශේෂයෙන් මේ ඉන්ෂුරන්ස් ලබා දෙන සමාගම් කාගේ හරි කාඩ් එකක් හොයාගෙන කතා කරලා ඉන්ෂුරන්ස් ගන්න අපිට අපොයින්ට්මන්ට් එකක් දෙන්න අපි කැමති මේ ඕගොල්ලන්ට ප්‍රසන්ටේෂන් කරන්න කියලා හරි වද වෙන වෙලාවල් තියෙනවා.
අනිත් එක ඒගොල්ලෝ කරන්නේ මේ ඔබගේ යාළුවාගෙන් ගත්තේ මේ නම්බර එක එයා තමයි
කියලා කතා කරලා. ඔව් එහෙම තමයි මම කේ මොකද ඇත්තටම ඔය මයික්‍රොසොෆ්ට් සමාගමත් ඇත්තටම මට උත්තර දෙන්න බැරි වුණා මං එහව කවු කොහෙන්ද ඔයගොල්ලෝ මේ ඊමේල් ඇඩ්‍රස් එක ගත්තේ කියලා කිව්වා මේ අය බගෑපත්ලා කිව්වා මෙහෙමයි මේවා විකුණන කට්ටිය ඉන්නවා කියලා ඉතින් ඒගොල්ලෝ කිව්වා. ඒ කියන්නේ මයික ලංකාවේ මයික්‍රොසොෆ්ට් සමාගම් විසින් වෙන කෙනෙක්ගේ මේ ඊමේල් ඉස්තේක අරගෙන තමයි ස්වෑම් කරලා තිබ්බේ. ඇත්තටම මේවා ඒගොල්ලොත් එතන අයත් දැනගත්තේ එදා තමයි මේ එහෙම එවන්න බෑ කියලා. එදා ඉඳන් තාමත් මේ වෙනකම් මේල් එකක් නෑ. ඒ කියන්නේ තමන්ට ඒ වගේ කරදරයක් වෙනවනේ ඒ පිළිබඳව ඇක්ෂන් එකක් ගන්න. ඒ කියන්නේ ඒ පිළිබඳ නැගී සිටින තමන්ට පුළුවන්. ඇත්තටම මේ ඊමේල් සේවාව ලබා දෙන සමාගමට මේ පිළිබඳව කම්ප්ලේන්ට් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්.
පොඩි ඊමේල් එකක් ලියන්න විතරයි තියෙන්නේ.
ගොඩක් වෙලාවට ඒලා ඊමේල් එකේන සර්වේ එකේ IP එක IT අදාළ සමාගමට ඒ පිළිබඳ පැමිණිල්ලක් කරොත් ගොඩක් වෙලාවට ඒ පිළිබඳව ඒගොල්ලෝ මේවා කරන Google Yahoo උනත් ඔබට ඒ දේ කරන්න පුළුවන්.
තව දෙයක් තියෙන දැන් අපි මේක අහගෙන ඉන්න මේ වැඩසටහන අහගෙන ඉන්න දැන් ගුරුවරු හිම ඉන්නවා නම් තමන්ගේ සිසුන්ටත් මේ දේවල් අනිවාර්යයෙන් උගන්වන්න. මොකද මේ වර්ඩ් එකක් ටයිප් කරනවා වගේම ඊමේල් පාවිච්චි කරනවා වගේම දැන් එහෙම උගන්වනවා මේ වගේ හොඳ පුරුදු. ඒ කියන්නේ වෙන කෙනෙකුට ස්පෑම් කරන්න නැතුව ඊළඟට තමන්ට ස්පෑම් එකක් ආවොත් ඒකට කරන්න. මොකද මේ වගේ දේවල් සිලබස් එක නැති වෙන්න පුළුවන්. ඒ වරට මතක ඇතු මේ වගේ දේවල් ළමයිට උගන්වන්න කියන්නේ තව කෙනෙකුට උගන්වන එකකින් තව ස්පෑම් කාරයෝ පස් දෙනෙක් විතර නවත්ත ගන්න.
ඔව් මේවත් මේ දනිෂ්ක දැන් අලුතෙන්ම තියෙනවා මේ ඊමේල් ඇවල සල්ලි හොයාගන්න පුළුවන් කියලා කට්ටියට ගෙන ඊමේල් ඇඩ්‍රස් ඇවල ඔයගොල්ලෝ 100 එකට ඇවුවත් අපි මෙච්චරක් සල්ලි දෙනවා කියලා මේවත් මේ සල්ලි හොයාගන්න ක්‍රම වලට හරවපු තැන් තියෙනවා.
ඔව් අතවා කාලේ වැඩි කරගන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් මිනිසුන්ට තේරෙන්න ඕනේ බොරුවක් කියලා. අර හිටපු ගමන් යන දැන් පස් දිනකට යවුවත් එහෙම මේ මාස 6කින් ඔබට මොන හරි ලැබෙනවා. මාසෙකින් ලබා ගන්න නම් එහෙම තව 25කට යවන්න ඒ වගේ.
ඔව් එහෙනම් අපේ ඊළඟ අංකයට අපි දුරකථනයෙන් අපේ දසුන් සමීරව සම්බන්ධ කරගෙන තියෙනවා අපිට මේ යුනිකේට සම්බන්ධ මේ ආපු ගැටලුවක් ගැන. දසුන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නව නේද?
ඔව් සම්බන්ධ වෙලා.
ඔව් දසුන් අපිව පැහැදිලි අහනවා කියලා හිතනවා. මේ දසුන් අපිට මේ එක්කෙනෙක්ගෙන් අහන ප්‍රශ්නයක් කියලා දෙනවා. මේකත් අපි කලිනුත් උත්තර දීපු ප්‍රශ්නයක්. ඇත්තටම ගැටලුව කියන දසුන් එයා ඉන්ස්ටෝල් කරලා තියෙනවා සර්විස් පැක් 3 තියෙන Windows XP ලයිසන්ස් කෝපි එකක්. මේකට ඇත්තටම මේ සියබස් සයිට් එකේ එන මේ සිංහල ඇත්තටම පැච් එක දැම්මහම එයාට අර ප්‍රශ්නාර්ථ ලකුණු තමයිලු ලැන්ග්වේජ් බාර් එකේ පෙන්වන්නේ. මේක හැබැයි මෙයා කලින් සර්විස් පැක් 2 වලදී සිංහල දාපු එක නෙමෙයි ෆ්‍රෙෂ් ඉන්ස්ටෝල් එකේදී මේක දා මොකද්ද දසුන් මේක මේ ගැටලුවට අපිට निराකරණය කරන්න ඇත්තටම කරන්න දෙයක් තියෙනවද මොකද මේක දිගින් දිගට වෙන ගැටලුවක් නේද දසුන්
සමහරක් විට මෙහෙම එකක් වෙන්නේ ඒක තියෙනවා පැච් දෙකක් එකක් ගැවෙලා අපිට මේ සොෆ්ට්වෙයාර් එක විතරක් ඉන්ස්ටෝල් කරන්න තියෙන එක
ඔව්
අනිත් එක ඇවිල්ලා පැච් එකයි දෙකම ඉන්ස්ටෝල් කරන එක
ඔව්
සමහරකට වැරදියක මේ ඉන්ස්ටෝල් කරාද දන්නේ නැහැ
ඔව්
කොහමරි නිවැරදිව ඉන්ස්ටෝල් කරා නම් රීස්ටාර්ට් කරයින් පස්සේ ඒක හරියන්න ඕනේ
ඔව් එහෙමනම් දසන් අපි මේ නිවැරදි පැච් එක ලින්ක් එකක් දෙමුනේ අපේ සයිට් එකේ
ඔව් ඔය පැච් දෙකක් තියෙන අපි දෙක වෙනම සඳහන් කරමු මොකක්ද ඉන්ස්ටෝල් කරන්න ඕනේ මේ සර්විස් පැක් 2 එකේ සිංහල දාලා තිබිච්ච එක කෙනෙක් නම් කොහොමද නැත්නම් කොහොමද කියලා
ඔව් මොකද පොඩි ෆයිල් එක නම් සර්විස් පැක් 2 වල සිංහල දාලා හිටිය කෙනෙක්ට මෙගාබයිට් 15කට වැඩි පොඩ්ඩක් වැඩි ෆයිල් එක මේ ඇත්තටම සර්විස් පැක් 3 වලදී අලුතෙන් සිංහල දාන කෙනෙක්ට නේද දසන්
ඔව් ඒ විදිහට ඉන්නේ
හරි වෙන කරන්න දෙයක් ඇත්තම දසුන් නෑ මේකෙන් ගොඩක් වෙලාට ඇත්තනම ෆ්‍රෙෂ් ඉන්ස්ටෝල් එකක් නම් කිසිම ගැටලුවක් එන්න විදියක් නෑ නේද දසුන්
ඔව් ඇත්තටම මට නම් එහෙම මම ඇත්තටම 4-5 සතාවකට වඩා පාරක් ඔබ ට්‍රයි කරන්න විදියලා තියෙනවා
ඔව්
එහෙම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ මැති වෙන්න හේතුවක් හිතාගන්න තමයි
ඔව් ගිය පාර ওই ගැටලුවක් වෙලා දසුන් මම පෞද්ගලිකව කරලා බැලුවා මේ වැඩේ මට නම් ගැටලුවක් ආවේ නෑ දසුන්
දසුන්
ඒකම තමයි සමහරකට මෙහෙම එකක් තියෙනවා මම හිතන්නේ සමහර කරාට ඇඩ්මිනිස්ට්‍රේටර් සුලේක් නැටවර්ක් කරාම එහෙම වෙනවා වෙන්නත් පුළුවන්. මොකද හැබැයි සාමාන්‍ය පැච් එක ඉන්ස්ටෝල් වෙන්නේ නැහැ මේ එහෙම නැතුව. ඒ වුණාට සමහරවිට මම දැකලා තියෙනවා මොකද වෛරස් එකක් හින්දා වගේ ගොඩක් වෙලාවට අපිට මේ වෛරස් ගාඩ් එකක් හින්දා වගේ සමහරවිට සිස්ටම් ෆයිල් අප්ඩේට් කරන්න දෙන්නේ නැහැ. ඉතින් එතකොට එහෙම ප්‍රශ්නයක් ආවොත් නම් ඔය වගේ එකක් සමහරක් විතර වෙන්න පුළුවන්.
ඔව් මොකද කැස්පර්ස්කි වගේ පාවිච්චි කරනවා නම් මේ error එක එනවා මම මොකද කැස්පර්ස්කි වලින් alert කරනවා මේ ෆයිල් එක replace කරන්න හදනවා කරන්න දෙන්න දෙපාද කියලා. එතකොට අර ගොඩක් වෙලා default එක දාලා තියෙනා නම් ඒවට උත්තර දෙන්න කියලා මේක by default එන්නේ block වෙන එක.
ඔව්.
දැන් තව පැහැදිලි කරගන්න දෙයක් තියෙනවා අපිට. දැන් CBus එකේ ওই තියෙන single enabling pack දෙකට අමතරව තව මොනවා හරි release කරපුවා තියෙනවද වෙන site වල දාලා සමහර විට එහෙම
තැනකින් ගත්ත දෙයක් නැහැ. ඒ කියන්නේ දැන් අහන්නේ අපිට සිංහල enable කරගන්න කාරණේ විතරයි නේද?
ඔව් ඔව්.
දැන් මෙහෙමයි. ඇත්තටම අපිට මේ DLL file එකක් ඒ DLL file එක update කරගන්න පුළුවන් නම් manually හරි සිංහල rendering ප්‍රශ්නේ හරියනවා. ඇත්තටම අපිට තියෙන අර සිංහල type කරන්න බෑ. එතකොට ඒ කියන්නේ language bar එක update වෙන්නේ නැහැ. Windows system එකේ තව සිංහල ඇතුළත් වෙන්නේ නැහැ. උනාට අපිට website එකකින් සිංහල බලා ගන්න පුළුවන් තත්ත්වයට ගන්න පුළුවන් අපිට හරියට DLL එක replace කරගත්තු තියෙන අලුත් version එකකින්. ඒකම සිංහල font එකකුත් ඕනේ මොකක් හරි.
දසන්ත පොඩි ගැටලුවක් තියෙනවා. දැන් මම මුල්ම කාලේ සිංහල service pack 3 වලට ආව සිංහල patch එක මතකද දසන්? මේ Tamil නැතුව ආව patch එක.
ඇත්තටම මම ඒක use කරන්නේ නැහැ.
ඔව් ඒක තමයි මම ඇත්තටම ගොඩක්
වෙලා service pack 2 එකේදීද
සර්විස් පැක් 3 එකේදී දසුන් බීටා පළවෙනියෙන්ම අපිට ටෙස්ට් කරන්න කියලා දීපු ෆයිල් එක මතකද දසුන්?
ආ නෑ මම ඒක යූස් කරන්නේ නැහැ අතට.
ඔව් ඒ ෆයිල් එක සහ දැන් සියබස් එකෙන් ලබා දෙන ෆයිල් දෙක අතර වෙනසක් මම දැකලා තියෙනවා.
හහ් ඒ කියන්නේ මේ කීබෝඩ් එකෙන් ඇති වෙන වෙනසක්ද?
නෑ ඇත්තටම ෆයිල් එකේ සයිස් එක සහ ඉන්ස්ටෝල් වෙන ආකාරය වගේ වැත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මේ ඇතුලේ තියෙන
පරණ එකක් පාවිච්චි කරනවා දන්නේ නැහැ නේද? ඔව්
හැබැයි දසුන් මේ ෆයිල් දෙකම මගේ වෙබ් අඩවියෙන් ෆයිල්ට මේ දසුන්ට පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන් මේ දෙක අතර තියෙන DLL වල වෙනස්කම් තියෙනවද කියලා පොඩ්ඩක් බලලා කියන්න පුළුවන් අපිට සමහරවිට බලන්න පුළුවන් මේ ෆයිල් වල ගැටලුවක්ද කියලා නේද දසුන්?
ඔව් මම සරලව කියන්නම් මොකද්ද මේ පැච් එකෙන් අප්ඩේට් වෙන්නේ කියලා. දැන් අපේ ගොඩක් කාලකට ටයිම් සෝන් එකයි වගේ අපේ මේ වින්ඩෝ සිස්ටම් එකේ තියෙනවා ඒවා දැන් අපේ සාමාන්‍ය විනින් භාෂාවල් හින්දු වගේ භාෂාවල් අපේ ඉම්පෝර්ට් එකේ තියෙන කාලෙම ඉම්ප්ලිමන්ට් කරලා තිබ්බා. දැන් අලුතෙන් එනකොට සිංහල වලට අදාළ විස්තර එක්සිස්ට් නැහැ. ඉතින් ඒ අදාළ විස්තර ටික සිස්ටම් එකකටම රීප්ලේස් කරනවා මේ පැච් එකෙන්. මේ සිස්ටම් එකේ නැති ෆයිල් ටිකක් මේ සිස්ටම් එකේ ඒක අප්ඩේට් එකක් වෙනවා. ඒකම සිස්ටම් එකේ කලින් නොතිබිච්ච රෙස්ට්‍රික්ෂන් වගේකුත් මෙතනදී නිරාකරණය කරන්න අප්ඩේට් වෙනවා. වැඩි හරියක් අප්ඩේට් වෙන්නේ අර සිස්ටම් එක පාවිච්චි කරන data file එකක් තමයි patch එකේ.
ඔව්. අපි පොඩ්ඩක් ඒක අත්හදා බලලම මේ පොඩ්ඩක් බලමු නේ දසුන්. මොකක් හරි මේක ඇත්තටම ගැටලු. මොකද හැම කෙනාම මේක කියන්නේ මොකක් හරි කොහෙ හරි වරදක් තියෙනවාද කියලා නේ දසුන්.
ඔව් අත්‍තරම ඒක අපි අත්හදා බලමු මේ හරි උත්තරයක් දෙමු.
ඔව් මොකද
ඒ වගේම මේ අලුතෙන් සිංහල ඉන්ස්ටෝල් කරන හැම දෙනාටම කියන්න පුළුවන් අපිට නේද? Windows වලට ඉන්ස්ටෝල් කරනවා නම් නිතරම cbus.lk කියන වෙබ් අඩවියේ තියෙන ඒ enabling pack එකම ගන්න කියලා නේද?
ඔව් ඒ අතරම වෙනින් මොකක් හරි සමහරක් මෙහෙම තියෙනවා පරණ පැච් වගේකුත් තියෙනවා service pack 2 එකට නම් සමහර කට්ටිය මම හිතන්නේ තාම මේක තියාගෙන ඒක ඉන්ස්ටෝල් කරන කට්ටියක් තියෙනවා මේ සිංහල tamil kit දෙකම එන එක දාගත්තා නම් ඒත් හරි.
ඔව්
ඔව් සමහර වෙලාවට සමහර ඔය යාළුවන්ගෙන් එහෙම ඉල්ලගෙන පරණ එක දාගන්නවත් දන්නේ නැහැ මේ.
ඔය දැ service pack 3 එකට ආපු ඔය මේ ප්‍රශ්නේ තමයි කට මේ කාලෙක කිව්වා වගේ පරණ එක දානවා වෙන්නත් පුළුවන් අලුත් එක දාන්න මම නම් නිතරම දැම්මේ මට නම් ගැටලුවක් ආවේ
නැහැ. ඔව් අපි ඒක අත්හදා බලලා දසුන්න මේ හරි ප්‍රතිඵලයක් කට්ටියට කියමුනේ. එහෙනම් දසුන් බොහොම ස්තුතියි සුබ රාත්‍රියක් කියලා හැමදාම අපි රාය දසුන්න කරදර ගන්නවන්න නැදත්. එහෙනම් බොහොම ස්තුතියි දසුන්.
හරි බොහොම ස්තුතියි.
කාලිංග මේ service pack 3 එකෙන් මේ ගොඩක් ගැටලු වල විසඳුම් ආවත්
ඔව්
මට නම් සැහැණ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා.
ඔව්
මම දැන් උදාහරණයක් ගත්තොත් මගේ printer එක කලින් service pack 2 එකේ හොඳට වැඩ කරා.
ඔව්
3 එක දැම්මට පස්සේ මේ වැඩ කරන්නේ
නැහැ. මේ සිංහල සම්බන්ධ දෙයක් නෙමෙයි.
සිංහල සම්බන්ධ දෙයක් නෙමෙයි.
සම්බන්ධ දෙයක් නෙමෙයි. ඇත්තට මේ එතන නම් ඇත්තටම මේ වෙන්නේ මේ ගොඩක් කරාට ඔය drivers එනේවා දැන් printer එක ගොඩක් පරණ මේක Windows XP service pack 1 වලට ඔක්කත් test කරපු drivers නෙමෙයි ඔය එන්නේ. ඒකට Windows XP වලට test කරපු drivers තමයි එන්නේ. ඒකට වෙන්නේ service pack 3 වගේ එකක් දැම්මම අර drivers වල ගොඩක් තියෙන ගැටලු අරව මේවා ඒ අය පාවිච්චි කරන ක්‍රමවිදි සමහරවිට අලුත් service pack එකේදී අනිත් DLL වල එක වැඩ කරනකොට functions වගේවා ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේවායේ මේ අර backward compatibility ප්‍රශ්න තමයි ඔය එන්නේ ඇත්තටම. ඉතින් මේක ඇත්තටම Microsoft සමාගමේ වරදක් කියලාම කියන්න බෑ. මේක ඇත්තටම අපිට දුදාංග ලබා දෙන සමාගමෙන් හරියට drive එකක් ලබා නොදීමේ වරදක් තමයි තියෙන්නේ. ඔව් එහෙනම් අපේ ඊළඟ අංකයට tech news මොනවාද හර්ෂ තියෙන්නේ?
ඔව් ළඟදී Apple Safari 4 beta release එක වුණා web browser කලුත්ම.
ඔව්
ඒගොල්ලන් කියනවා අලුත්ම features 150කට වඩා තියෙනවා කියලා.
මම හර්ෂ මේ ඒක install කරලා බැලුවා.
ඔව්
ඔව් මෙතන මේ මට hina yana පොඩි කැලලක් තියෙනවා. මං කිව්වත් කමක් නැද්ද මේගොල්ලෝ කියනවා මේක මේ Chrome වලට වඩා හොඳයි කියලා. ඇත්තටම මේ Apple web kit එක Apple web kit එක නම් Chrome වලින් යොදා ගන්න. ඉතින් Apple web kit එක කියන්නේ Apple Safari.
ඔව්. ඔව් මේ හුඟක් UI එකත් වෙනස් කරලා දින ගල Chrome වගේමයි.
ඔව්.
button scene එකත්
Chrome විදියටම.
Chrome විදියටම තියෙන්නේ.
Chrome වගේම
ගන්න. මම දැකපු හොඳම feature එකක් තමයි ඒකේ මේ. හැබැයි ඒක මට හරියටම test කරන්න බැරි හම්බුනේ නැහැ. developer tools වල තියෙනවා අපිට ඕනම browser එක පේන විදියට web ඕන වෙබ්සයිට් එකක් බලන්න පුළුවන්. ඒ කියන්නේ අපිට සිලෙක්ට් කරගන්න පුළුවන් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් කෙන්ද රෙන්ඩර් කරන්න ඕනේ. Firefox කෙන්ද එහෙම කියලා. මම හිතන්නේ ඒක වෙබ්සයිට් හදන කට්ටියට හුඟක් උදව් වෙයි.
මම දැන් අනිත් එක ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ නම් තිබ්බා අර බෙන්ච්මාර්ක් කරනවානේ ස්පීඩ්ස්.
ඔව්.
Performance I think ඒ බ්‍රවුසර් එක Safari එක හොඳයි කියලා තමයි ඒවල තිබ්බේ.
ඔව් මාත් ඒ බෙන්ච්මාර්ක් එක දැක්කා මේ හර්ෂ ඒ වනාට ඒගොල්ලෝ බෙන්ච්මාර්ක් කරලා දීලා මේ Chrome stable version එකත් එක්ක නේද?
ඔව්.
එතකොට ඒ කියන්නේ ඇත්තටම Apple web kit එකේ පරණ version එකක් එක්ක තමයි ඇත්තටම මේක. ඒ කියන්නේ Apple මේ දැනට Chrome වල තියෙන්නේ මේ Safari version 3 එක.
Safari version 3 එකත් කලින්ක මම කැමතිම දෙයක් තමයි සිංහල අකුරු render කරන විදිය.
ඔව් ඇත්තටම මේ
හරිම ලස්සනයි සිංහල
අකුරු. Chrome වල උනත් ඒ ලස්සන ගතිය තියෙනවානේ.
Firefox වලට වඩා හොඳයි.
Firefox වලට වඩා හොඳයි.
මේ Safari වල ඒ කියන්නේ Windows Mac කියලා වෙනසක්
නැහැ. ඒ ලස්සන ලස්සනටම තියෙනවා. ඔව් ඒක තමයි. අනික ඒක මේ ඇහැටත් හරියම ප්‍රියයි. ඒ අකුරු රවුම්
වෙලා Apple ඇහැට ප්‍රියයි.
හරි. එහෙනම් මේ වෙන මොන හරි තියෙනවද අලුත් දෙයක් හර්ෂ?
ඔව් games වලට game news ටිකක් තියෙනවා නේ.
ආ ඔව්. මොනවාද තිල්න හර්ෂ game news? තිල්නටන් අද පොඩ්ඩක් සනීපමදී
game news වලට කියන්න තියෙන්නේ world computer gaming 2009 පටන් ගන්න යන්නේ. ඒක හැම රටෙම වගේ ඉදිරිපත් වෙනවා games ගහන්න කැමති කට්ටිය. ඒගොල්ලෝ games 5ක් 6ක් අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා මේ සැරේ gaming 2009 වලට. counter strike කියන game එක තියෙනවා.
ඔව්
starcraft Warcraft. තව Guitar Hero කියන ගේම් එකයි මමත් පුදුම වුණා. ඒ වගේ ගේම් එකක් මේ
ඒක සෑහෙන ජනප්‍රිය හැබැයි
ඒක ජනප්‍රිය වැඩි හින්ද වෙන්නේ නැති. Guitar Hero එකත් මේ සැරේ දාලා දෙනවා කම්පිටිෂන් එකට. ඊට අමතරව අර Quake කියන අපි දන්න ගේම් එක දැන් ඔන්ලයින් කරන්න යනවා ඒගොල්ලෝ.
ඔව්
ළඟදී බීටා වර්ෂන් එකක් ඕපන් කරලා තිබ්බා. ඒක හැබැයි මම රෙජිස්ටර් වුණාට ගොඩක් වෙලා ඉන්න වෙනවා මේ කනෙක්ට් වෙන්න. මොකද එච්චරටම යූසර්ස් ලා
ඉන්නවා. ඔව් සෑහෙන කිව් එකක් තියෙනවා.
ඔව් ඒක ප්‍රධාන වශයෙන්ම මේ ඉන්ටර්නෙට් එකේ දැන් මුගක් අය කතා කරන දෙයක් ක්වෙක් ඔන්ලයින් වර්ෂන් එක ආවා කියලා. ඒව තමයි ගේම් නිවුස් වල
තියෙන්නේ.
ඔව් ඒ ගේම් තරංගාවලියේ මේ හර්ෂ මේ ලංකාවෙන් කට්ටිය සහභාගී
වෙනවා. ලංකාවෙන්
2008 සහභාගී වුණා ටීම් ලික්විඩ් කියලා CS ටීම් එකක්.
නමෙත් සිලෙක්ෂන්ස් තිබ්බනේ
තිබ්බා මම හිතන්නේ මේ අවුරුද්දේ CS කවුන්ටර් ස්ට්‍රයික් ටීම් එකක් සහභාගී වෙයි. හැබැයි අපිට ගේසරේ නම් මුකුත්ම කරගන්න හම්බුනේ නැහැ පෙරදුනා. මම හිතනවා මේ සැරේ මොන හරි කරගන්න පුළුවන් වෙයි
කියලා. හර්ෂ කව ලංකාවේ මොන ටීම් ගියාද ඒකට ගොඩක්?
ඔව් ලංකාවේ ඉන්න හොඳම ප්ලේයර්ස්ලා එකතු කරලා ඒගොල්ලෝ හැදුවා ටීම් ලික්විඩ් කියලා ටීම් එකක්. ඇත්තටම මේ ටීම් එකේ හිටපු කට්ටිය තමයි ලංකාවේ ඉන්න හොඳම CS ප්ලේයර්ස්ලා. මම දැකලා තියෙනවා ඒගොල්ලෝ ප්ලේ කරන උංගක් හොඳයි. ඉතින් හරි පුදුමයි.
ඔහුගේ SLCG එකෙත්
දිනපු කට්ටිය. ඉතින් හරි පුදුමයි ඒගොල්ලෝ එහෙ ගිහිල්ලා හොඳ මම හිතන හොඳ තරගයක් දෙන්නේ. තියනට පෙරදුනා. මොකද පිටරටවල තියෙන පහසුකම් සහ ඒ හැමදේම වැඩිනේ. ඒ නිසා වෙන්නේ
නැති. ඔව් ඇත්තටම මේ පිටරටදී මේ ගේම් කරනකොට ගොඩක් ඒ සමාගම් වලින් සහය දෙනවා.
ඔව් අනුග්‍රහකයෝ
අනුග්‍රහකයෝ ගොඩක් දෙන. ඇත්තටම මේගොල්ලෝ මේ ගේමින් කියන එක ඒගොල්ලන් රැකියා හැටියට කරන්නේ.
ඔව් ඒගොල්ලෝ ඒකට ට්‍රේන් කරන මර දැන් අපිට ෆුට්බෝල් මැනේජර්ස්ලා ඉන්නා වගේ ඒගොල්ලන්ට ගේමින් ඒවට මැනේජර්ස්ලා
කොරියා වගේ රටවල සෑහෙන
ඔව් ඇත්තටම
ආසියාවෙන් කොරියාව තමයි හොඳම
ගේමින්නේ නේද? එහෙනම් ටෙක් කතාව වලට ප්‍රශ්නත් එච්චරයි. මේ ඇත්තටම මේ අපිට මොනාද බුද්ධික තව කියන්න තියෙන ටෙක් කතාව අපේ මේ ලින්ක්ස් දාපු කට්ටියට ගොඩක් ස්තුති කරන්න ඕනේ නේද?
ඔව් ගොඩක් දිනේ දාලා
දෙනවා. ඔව් බැච් දාලා ලින්ක් දාලා අපෙන් බැච් රික්වෙස්ට් කරලා තිබ කට්ටිය එයාට තිලන බැච් ටික යවුවද?
මමත් මගේ බ්ලොග් එකේ දැම්මා.
කීප දෙනෙක්ටම PhD ෆයිල් එක මේ යවුවා ඒගොල්ලන්ට ඕන විදිහකට මේ
වෙනස් කරගන්න
වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම අපි දැන් ගිය සතියෙත් මේ සතියෙත් විශේෂාංග නැතුව අපි ඇත්තම කරේ අපි වැඩ ටිකක් කරගෙන යනවා. ඒවත් එක්ක ඊළඟ සතියවලදී එන්න තමයි බලාපොරොත්තු
වෙන්නේ. ඔව් ඇත්තනම මේ දවස්වල පොඩ්ඩක් මමත් කාර්යබහුලයි බුද්ධිගත් කාර්යබහුලයි ඒ වගේ ප්‍රශ්න නිසා ඇත්තටම මේ පොඩ්ඩක් අපිත් එක්ක මේ වැඩසටහන්වල තියෙන ගුණාත්මක භාවය පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. මේ අපේ මේ ගොඩක් අයගෙන් අපි අහන්න ඕනේ මේ ස්කයිප් වලින් ප්‍රශ්න අහන පොඩ්ඩක් පැහැදිලිව ප්‍රශ්න අහන නම් හොඳයි. මොකද ගොඩක් ප්‍රශ්න අහපුවා
සමහර මේ කෝල් කරලා මුකුත් කියලා නැහැ නේ.
එහෙනම් උත්සාහ කරලා බලන්නදි මොකද්ද මේ කියලා.
ඔව් සමහර විට දැන් කෝල් එක අරගෙන මයික් එක.
ඔව්. සමහර අය බලනදි මොකද්ද
මේ වෙන්නේ? ඔව් මොකද්ද මේ වෙන්නේ කියලා.
ඒකටම කෝල් කරලා ඒ වගේම අපිට කියන්නේ නේද මේ Linux උඩදී ඒ කියන්නේ Firefox වල කොන්කරවල්දී බ්‍රවුසර් එක හරහා ක්ලික් කරොත් එහෙම මේ ප්‍රොටෝකෝල් එක වැඩ කරන්නේ නැහැ කියලා කියනවා. ඉතින් ඒක මේ ටෙක් කතා අඩවියේ වැරදක් මේ ඒක මේ බ්‍රවුසර් එක සමගින ගැටලුවක්. ඒ කියන්නේ Linux උඩදී විතරයි එන්නේ. කියන්නේ දැන් Windows වලදී Firefox භාවිතය කරන එක ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම Internet Explorer හරි මේ මොකද සමහරව අහනවා මේම ගැටුවද කියලා. ඒක ඇත්තටම අඩවියේ ගැටලුවක් නෙමෙයි. ඉතින් එහෙම කෙනෙකුට මේ Skype වෙනම Linux උඩ install කරගෙන තියනවනම් ඒ එතනදී ටෙක් කතා කියන මේ user add කරගෙන ඒකට call එකක් ගන්න පුළුවන්.
ඔව් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන දුරකථන මගින් පැන ඉදිරිපත් කරන්න හැකියාව ලබා දෙන්න. මොකද ඒක ගොඩක් අයට පහසුයි කියලා හිතුන නිසා නේද බුද්ධික? ඔව්.
ඔව් ඇත්තට.
එහෙනම් හදට ටෙක් කතා නවත්තමු නේද?
ඔව්.
මොන හරි අලුත් දේවල් ඔයගලන්ට කියන්න දේවල් තියනවද?
ඇත්තටම කියන්න දෙන්න වෙනදා වගේම අපෙන් ප්‍රශ්න අහන්න, එන ඕනම ප්‍රශ්නයක් අහන්න. ඒ වගේම අපේ මේ වැඩසටහන අහලා
අලුත් අදහස් තියනවා.
ඔව් ඔයගලේ අදහස්. ඒ වගේම අපිට වැරදුන දැන් අපි මොනවා හරි අඩුපාඩු වුණා නම් ඒව ගැනත් කියන්න. ඕගොල්ලන් තව අපෙන් බලාපොරොත්තු වෙන දේවලුත් අපිට කියන්න නේද කාර්ය?
ඔව් අනිවාර්යෙන්.
එහෙනම් හැම දිනාටම සුභ සතියක් කියලා බලතනවා.
සුභ සතියක්.